නිදහස් පහළොව වසරේ දොළොස්වැනි මාසේ 25 වෙනිදා නත්තල් දවසේ භාවනා වැඩසටහන, ඒ වගේම ස්වාමීන් වහන්සේගේ උපන්දිනයේ දවස. උපන්දින කිව්වහම උපන්දින දැන් දෙකක් තියෙනවා සමහරවිට නේද? එකක් ඉපදුණු දිනය, අනිත් එක නොමැරෙන දිනය. නේද? එහෙම අපි කියමු. එකක් ඉපදුණු දිනය, අනිත් එක තමයි නොමැරෙන දිනය, උපන්දිනය. මැරිලා නූපදිනේන් දහමක් නෙමෙයි, ඉපදිලා එන්දිම නොමැරෙන දහමක් තමයි බුදුහාමුදුරුවෝ ලොවට දේශනා කළේ. එහෙනම් අපි සමාජයේ තේරුම් ගත්ත තැන්වල ලොකු අඩුපාඩු තිබිලා තියෙනවා. අප්‍රමාදෝ අමත ප්‍රදම් ප්‍රමාදෝ මච්චනෝ පදම් අප්‍රමත්තා නමියන්ති. නේද? මැරෙන්නේ නැහැ අප්‍රමාදේ. අප්‍රමාදී කියලා කියන්නේ ධර්මයේ දැකපු අයනේ. ධර්ම අවබෝධයට පත් වෙන අය තමයි අප්‍රමාදී අය. ධර්මයේ දැක්කේ නැති අය ප්‍රමාදිත අය. අප්‍රමාදී කෙනා මැරෙන්නේ නැහැ. ඒ නිසා ඉපදුණු උපන්දිනේ දවසයි නොමැරෙන උපන්දිනේ දවසයි. නොමැරෙන්න තමයි ඉපදුණු දවස. ඒක බොහොම ලස්සන කතාවක්. බොහොම දුකසේ මේ අධ්‍යාත්මික පරිශ්‍රණය ශ්‍රාගෙන ගිහිල්ලා ඒක චිත්‍රපටියක් ගන්න තරම් දිග කතාවක්. එච්චර දෙයක් කියන්න පුළුවන් කමක් නැහැ. අපි ධර්ම සාකච්ඡාවක් කරමු. නමුත් කෙටියෙන් මම කියන්න කැමතියි. මුලින්ම ගිහි කාලයේ සිටම බණ භාවනාවන් පිළිබඳව උනන්දුවෙන් සොයා බැලුවා. එහෙම බලබලා ඉන්න කාලකදී හැමතැනටම දැන් ගිහිල්ලා ආරණ්‍ය වලට ගිහිල්ලා භාවනා කරනවා එනවා. නමුත් තේරුම් යනවා දැන් මෙහෙම ගිහි ඇඳුමෙන් හිටියාම හාමුදුරුවොත් එක්ක හරියට සාකච්ඡා කරන්නත් බැහැ, අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි ගිහියෝ ඒ ඇත්ත පැවිද්දු හැටියට ඉක්මනින්ම ප්‍රතික්ෂේප කරලා දාන ගතියකුත් තියෙනවා. තර්ක කරන්නත් බැහැ. හරි, මෙහි තියෙන චිත්ත ගැටලුවක් තිබ්බා. ඊළඟට ස්වභාවය තමයි රස්සාවකුත් නැතුව මුකුත් නැතුව බණ භාවනාවන් වල යෙදෙනකොට ඒ මනුස්සයාවනේ පිරිහෙනවනේ. දැන් මහාන කමේ හිටියොත් කවුරු හරි කිනට හරි දෙනවනේ නේද? සන්තෝෂයෙන් හරි. එහෙම ඉන්නකොට කීයක් හම් වෙන්නේ නැහැ. ඉතින් මම කල්පනා කරගෙන ඉන්න වෙලාවේ මට හිතෙනවා රහත් වෙච්ච අය නෙමෙයිනේ මහණෝනේ. අඩුපාඩු ගන්න තියෙන අය මහණෝනේ. ඒ නිසා බටු ගෙඩියක් විතර වරදක් කළා, පොල් ගෙඩියක් විතර හොදක් කරගන්න පුළුවන් වෙයි කියලා කල්පනා කරලා ඉවර වෙලා මහණ වෙන්න ඕන කියලා තීරණය කළා. ඒ කියන්නේ බටු ගෙඩියක් විතර වරදක් වෙනුවෙන් පොල් ගෙඩියක් විතර හොඳක් අහක දාන්න හොඳ නෙමෙයි. ඒ නිසා එහෙම අඩුපාඩුකම් තිබුණත් මේ අපි වගේ අඩුපාඩුකම් තියෙන අයට තමයි මේ සිවුර තියෙන්නේ මේ කියලා කල්පනා කළා. මේක පියාපත් දෙකක්. බුදුරජාණන් වහන්සේ එසේම දේශනා කළා කියනවා. නිවන් මගට යන්න හොඳ පියාපත් දෙකක් මේ බුද්ධ චීවරය. ඉතින් මේ පියාපත් දෙක මට අවශ්‍යයි කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරලා කොයි උගවත් ගිහලා කොහොම හරි මහාන වෙලා හරියන්නේ නැහැ, ධර්මයේ තියෙන තැනක මහාන වෙන්න ඕන කියලා කල්පනා කළා. කල්පනා කළා ධර්මයේ තියෙන තැනක මහාන බව කටයුතු කරලා හැකියාව ලැබෙනවා අපේ කඳුබල ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ පැවිදි බව ලබන්න මඩවල උපාලිනායක ස්වාමීන් වහන්සේ යටතේ. එහෙම කටයුතු කරගෙන ඉද්දී දැන් එක භාවනාවකින් නොසෑහෙන පුජ්‍යයෙක්. කොයිවද ධර්ම සාකච්ඡාවක් තියෙන්නේ? කවුද මොනවා හරි විශේෂ මනක් කියන්නේ? ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා දැම්මට යන්න ගිහිල්ලා සාකච්ඡා කරන්න හරීම කැමැත්තක් තියෙනවා. ඒක නිසා පින්තුනේ මේක අහලා බලනවා හාමුදුරගෙන් හරේ බණ අහන්න යන්නද මම. එහෙම යන්නද කියලා අහුවාම ඒ තැන් වල යන්න ඕනේ නැහැ, ඔය ත්‍රිපිටක ධර්මයේ බලාගෙන ඉන්න කියලා. ඉතින් වරක් දෙකක් තුනක් විතර අහලා බැලුවම අවසරයක් දෙන්නේ නැහැ. මං කර වැඩි ලියුමක් කියලා දෙන ඕතින් හොරෙන්ම තාක්කෙන් තැරලා ගියා. මේ අම්මග හොයාගෙන මිසක් මං ආයෙ එන්නේ නැහැ කියලා ලියුමක් ලියලා බිත්ති යාලු. එමේ ඉතරේ තාප්පෙන් පැන්නේ නැහැ වගේ. ගේට්ටුව උදේ පාන්දරින් අරගෙන ඉඳලා හොරෙන් තාප්පෙන් පැනලා ගියා. ඒ කියන්නේ තාප්පෙට උඩින් නෙමෙයි පැන්නේ. තියෙන තාප්පෙන් ගේට්ටුවෙන් ගියේ. එහෙම ගිහිල්ලා කාලයක් හැම තැනම නිදහස තියෙනවා. දැන් ඉතින් හැම තැනම ආරණ්‍ය වල යනවා, භාවනා මධ්‍යස්ථාන වල යනවා, කවුරු හරි දේශනයක් කරනවා, කොයි බහරි ගිහේක් වේවා කවෙද්දෙක් වේවා හොයාගෙන යනවා. ඉතින් මොනවා හරි මේ භාවනාවක් කියනවනම් මේ භාවනාවල් වල කෙලවරටම කරනවා. හරි වේවා වැරදි වේවා දෙන උපදේශය අනුව වරිම කරනවා. මොකද හේතුව මිනිසකු විසින් කළ දෙයක් මටද කළ හැකි කියන මහා වීරයක් තිබුණු කෙනෙක් හැටියට බෑයි කියන මාතෘකාවක් වචනයක් මගේ ශබ්දකෝෂේ තිබුණේ නැහැ. අදත් නැහැ, ඒක හෙටත් නැහැ, ජීවිතේම නැහැ. හඳට වුණත් යන්න පුළුවන් කියන අදහස තමයි තියෙන්නේ. ඊරට වුණත් යන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. එහෙම තිබුණු නිසා අර දෙන ඕන භාවනාවක් හරිම වීර්යවන්තව කැපවීමෙන් කටයුතු කළා. එම කරගෙන ඉද්දි තුනේ දැන් එක එක භාවනාවල් කරලා එක එක තත්ත්වවල තිබ්බට මේක සම්පූර්ණ ඉවරයක් නැති බව පේනවා. ඒ හදිස්සියේම මට මේ ධම්මඟ අවදි වෙන්නේ හරි අපූර්ව අවස්ථාවක්. අපේ නායක හාමුදුරන්ට ආරාධනා කරන පිරිසක් සමග මේ අනුරාධපුරේ වඩින්න ඉන්න කියලා. නායක හාමුදුරෝ ඒක ප්‍රතික්ෂේප කළා, නායක හාමුදුරන්ට එන්න බැහැ. හැබැයි අපේ පන්සලේ ඉන්න හොඳම හාමුදුරු නමක් ඉන්නවා. මම ඒ හාමුදුරුව දෙන්නම්, ඔයගොල්ලෝ ඒගොල්ලොත් එක්ක යන්න අනුරාධපුරේ. ඒ හාමුදුරුවත් කැමති වෙයි අනුරාධපුරේ ගිහිල්ලා ඉන්න කියලා. ඉතින් ඒ පිරිස තමයි ගම්පහ ඉන්න අමරසේකර කියලා වෙන පවුලක් නෝන මහත්මයා දෙපළ. ඒ මහත්මයායි නෝනයි මට ආරාධනා කළා තව පිරිසකුත් එක්ක අපි විතරයි යන්නේ සායනාස අපේ වාහනයට. වහන්සේට වඩින්න අපි පහසුකම් සැලසන්න අනුරාධපුරේ වන්දනා කරන්න වඩින්න කියලා. ඉතින් අපි වැඩම කරන අවස්ථාවේදී මම ඒ කාලේ අචංචා ස්වාමීන් වහන්සේගේ ක්‍රිෂ්ණමූර්තිතුමාගේ ඒ වගේම අපේ තිසරණ පොත් කලාපයේ කරපු කෝට්ටේ දේවානන්ද හාමුදුරුවන්ගේ කැසට් ගොඩාක් අහලා වගේම මේ බණක් පොත්පත් පතර ඒ තියෙන කියවලා අර වගේ ධර්ම යම් කිසි සන්නද්ධ වීමක් තිබුණා. මේ සන්නද්ධ වීමක් තිබුණට ඒක දැකපු කෙනෙක්ගෙන් ජීවිතේට ලැබුණේ නැති ගතියක් තියෙනවා. මේක තනියෙන් තේරෙන්නේ නැති එක්තරා පැනගන්න බැරි අවස්ථාවක් තියෙන වගේ තේරුණා. එහෙම තේරිලා තියෙන අවස්ථාවේදී රුවන්වැලි සෑය ඈතින් පේනවා. ජයශ්‍රී මහ බෝධි වහන්සේ ඇඳලා එනින් ගමන් රුවන්වැලි සෑය ඈතින් පේනවා. තේන තැනකදී හරි ලස්සනයි. සන්ධ්‍යා කාලයක ලයිට් වලින් බබලනවා. ඉතින් මම අර මේ නිර්වාණ ධර්මය කොහොමද මේ චෛත්‍යයේ තියෙන පියවරවල් පියවරවල් හැටියට නිවන් ධර්මයේ ගොඩනගන්නේ කියලා මම පොඩි බණ කතාවක් කියවනවා. ඒ බණ කතාවක් කියන විට ඒ අමරසේකර නෝන මහත්මිය මට ජෝ ස්වාමීන් වහන්සේ ඔය වගේම බණක් කියන හාමුදුරු නමක් ඉන්නවා. ඒ වගේම ධර්මයක් කියන හාමුදුරු නමක් ඉන්නවා. හාමුදුරුව දවසක් අපි වඩම්මන්නා මම කොහෙද කවුද? ඊට පස්සේ කිව්වා මේ අපි පලාතේම ඉන්නේ ගම්පහ පාතේ ගම සුමන රතන හාමුදුරුව කියලා මතක් කරා. ඒ මතක් කළාම මම උන්වහන්සේ මුණ ගැහෙන්න වැඩම කළා. ඒ කියන්නේ අපිට අපේ නායක හාමුදුරුවන්ගෙනුත් භාවනා උපදෙස් ලැබුණා. ඒකට අනිකුත් සියලු දෙනාගෙනුත් අපි මේ ගන්න ආකාරයයි කියන්නේ. නැතෝ ඒක වටිනාකමේ ප්‍රභේදයක් නෑ. ධර්මයේ කවුරුත් එක හා සමානව දෙනවා. නමුත් එක එකනාට ඒක තේරෙන තැනක් තියෙනවානේ. ඒක රුචිකත්වයෙන් තේරෙන තැනක් තියෙනවා. දැන් අපි ඉංග්‍රීසි ගුරුවරු 10ක් හිටියත් ඒ ගුරුවරු අතරින් අපිට එක්කෙනකින් තමයි හොඳට ඒක තේරෙන්නේ. එහෙම නැත්නම් ගණිත ගුරුවරු 10ක් හිටියත් අපිට ගණිත ඉගෙන ගන්න පුළුවන් හොඳ ගුරුවරයෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගුරුවරයාගේ ගැටලුවක් නැහැ. ඒක අපේ දින රුචිකත්වයේ සහ මේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඉතින් විවිධ සයන්හන්සලා සහ කොයි බාරේ හඬක් ඇහෙනවා වහගෙන යන නිසා මම උන්වහන්සේ ළඟට ගියා. ඒ උන්වහන්සේ ළඟට ගියාට පස්සේ උන්වහන්සේගෙන් ධර්මය අහදි මට තේරුණා හරි. දැන් මේක මම පොතෙන් අජීවීව සත්‍ය කියෝමින් සිටියා. දැන් ඔන්න ඒ සත්‍ය සජීවී කරගත්ත කෙනෙක් හම්බුණා කියන සතුටක් හිතේ ඇති වුණා එක දේශනය අහනකොට. ඉතින් ඒ දේශනා අහන්න යන මම දේශනා කීපයයි අහන්න ගියේ. හැබැයි මමත් අර සමහර පින්නතුන් වගේ මේ නිදි කිරා වැටෙන ගතියක් තිබුණා. මේ මෙදාගෙන ඕවි තමයි බණ අහන්නේ. ඒ වුණාට නිදි මතේ වගේ සිටියද මම හිතන මම නිදි නැහැ කියලා. හොඳ ඇහුම් කන් දීමක් කරනෝ ඒ ඇහුම් කන් දීමේ බරපතල කමටද මම දන්නේ. අර නිදිමත වගේ ගතියකුත් ඒක මේ සමාධියත් එක්ක ඇති වෙනවා. නමුත් ඒ කරුණ හොඳට මතකයි. හොඳම කරුණ ජීවිතේට අරගෙනක් තියෙනවා. අමතක වෙලා නැහැ. නොතකා හැරලා නැහැ. එහෙම ස්වභාවයක් තිබුණා. ඒ ධර්මයේ අහගෙන අහගෙන යද්දී ඊට පස්සේ ආශ්‍රිතව ධර්මයේ තේරුම් ගත්ත තව මහත්වරු ගොඩාක් හිටියා. ඒ පිරිසත් එක්කත් ඔය අපිට කතා කරන්න යන එන ගමන් සාකච්ඡා කරන්න තව තව ධර්මයේ දකපු ගොඩාක් අය හිටියා. ඒ අයත් එක්කත් සාකච්ඡා කරමින් මේ කටයුතු වර්ධනය කරගත්තා. මොහොම ඉක්මනින් එහෙම ඉක්මනින් වර්ධනය කරගෙන ඒ කටයුතු කරගත්තට පස්සේ අද අපූර්ව දවසක් කියදෙනවා. මෙන්න මේ වගේ දවස මේ උතුම් ආර්ය ශ්‍රාවකයා මම මුණ ගැහෙන්න දේශනේ දායේ දිල තිබුණා අඟහරුවාද දවසක්. දැන් බොහොම උච්ච අවස්ථාවක ලොකු පීඩනයක සිටිනවා. ඊට කලින් දවසේ මාර්යා මාත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කළා. ඒ ඊට කලින් දවසේ තමයි සක්මන් කරද්දී ඇවිල්ලා මාර්යා කිව්වා ඔයා දැම්ම මේක තේරුම් ගන්න ඕනේ ඔයාට වයස තියෙනවා කිව්වා. මම ඒක මාරයක් කියපු දේ බාරගත්තේ නැහැ. මම මාරයෙන් ඇහුවා මැරෙන දවස මට හරියටම කියන්න පුළුවන්ද කියලා. මාරයෙන් කිව්වා ඒක නම් මට කියන්න බෑ. ඒක කියන්න බෑ. ඩෙන්ගු හැදුණු දවස් 3යි සර්පෙක් කෑවොත් පැය 2යි ගියාන දුරක් වුණොත් එහෙම ඒක ඉවලමයි එතනමයි වෙන්න පුළුවන්. ඒක කියන්න බෑ. එහෙනම් මම මේක ඉක්මනින් දකින්න ඕන. මොකද මේක දැක්කේ නැතුව තේරුම් ගත්තේ නැතුව මලොත් මම කොහේ ආයිද කියලා කියන්න බෑ. ඒකටත් කිව්ව මාර්යා ඔව් ඒ කතාව නම් ඇත්ත. හැබැයි ඉතින් ඔයා තරුණ ඒකයි මම කිව්වේ එහෙම. මං කොහේ එහෙම නම් බෑ. ඊළඟට මාර්යාට තව දෙයක් මං කිව්වා. මේක මම තරුණ කාලෙම දැක්කොත් මට වැඩි කාලයක් ධර්මයේ තුල ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා මම මේක ඉක්මනින්ම දකින්න ඕන අනිත් කාර්යය පැත්තකට දාලා. ඒ අදිස්ථානයත් එක්ක කටයුතු කරලා දැන් හොඳටම මොහුගේ පුරා ගිහිල්ලා බුද්ධිය ඥානය අවදි වෙලා. නමුත් ගැටලුත්වත් තියෙනවා ලියා ගන්න බැරුව. ධර්මයේ තේරෙනව අවබෝධ වෙන්නේ නැත්තේ අය. දැන් අපි මේ කතිකාචාර්ය මහත්තයා තිබුණු ගැටලුවක්. මට හොඳට තේරෙනවා අවබෝධ වෙන්නේ නැහැ. ඇයි මොකද වෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ වගේ ඒ ගැටලුවක් ඒක තිබුණා. ඉතාම ප්‍රබල විදියට. ඉතින් වෙලාවෙලා එක වෙලාවක ගුරුවරුත් එක්ක තරහ එනවා. තව වෙලාවක කනස්සල්ලක් ඇති වෙනවා. කනගාටුවක් ඇති වෙනවා. මේ හැම දෙයක් එක්කම මම මේව ජය ගන්න ඕනේ කියලා අදහසක් එනවා. ඉතින් මට මේක තේරෙන භාෂාවෙන් කිව්වේ නැත්නම් පොල්ලක් අරගෙන ගහනවායි කියන හැටවලටම හිත සැර වෙලා තිබුණේ. ඉතින් මං එදා මේ එළියට බහැලා යන වෙලාවක මට භාවනා මධ්‍යස්ථානයේ එළියට යනකොට හම්බ වුණා දානෙ තලඳන් නැතුව ඒලාසනේ වැඩි. මොකද දානෙ වන්දල ගියොත් පහු වෙන නිසා වෙලාව. ලියුමක් හම්බ වුණා. ඒ ලියුමේ තිබුණ හොඳ ආශිර්වාදාත්මක ලියුමක්. හැපි නිව් ඉයර් කියලා ඊළඟ අවුරුද්දට සුබපතලා ලෝකයක් නිවන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ඉවර වෙලා ලස්සනට ලස්සන අකුරකින් ලියපු ලස්සන ලියුමක් තිබුණා. මම ඒකත් කියෝ කියෝ තමයි පාරට වැඩම කළේ. ඒකනොත් මගේ හිතේ ශක්තිය තාම ප්‍රබලව ඇති වුණා. ඒක ඇත්ත වශයෙන්ම මේ තරුණ ගෑනු ළමයෙක් කියවපු ලියුමක්. ඒ ගෑනු ළමයා ඊට කලින් මට සිත් ඇලීමක් ඇති කරගෙන ඉඳලා ඒ ළමයා ඇහුවාම මම කෝලමනෝ මම එක්කෙනෙක් සනසන්න ආපු කෙනෙක් නෙමෙයි ලෝකයක් සනසන්න ආපු කෙනෙක් කියලා. ඊට කලින් මම කියලා තිබුණේ ඒකට පිළිතුරු ලිපිය හැටියට තමයි අර විදියට ලෝකයක් සනසන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ලිපියේ ඉවරලා තිබුණේ. ඉතින් මම ඒක බොහොම සන්තෝෂයෙන් කියවමින් ගියා. ඒකත් විශාල ශක්තියක් වුණා. ඒ ලියුම තාම මගේ ළඟ තියෙනවා. තාම තියාගෙන ඉන්නවා. ඒක බොහොම ලස්සනයි. ඒක තියෙන විදිහටම කියන්න තිබුණා. බොහොම හොඳයි ඒක. ඊළඟට ඒකත් කියවමින් ගියාට පස්සේ මම දානි වළඳර ගියේ නැති නිසා මට දානෙත් ලැබුණා. නමුත් මට ලැබුණාම දානේ පිඟානක් මම කල්පනා කරේ මම වැඩි මේ ආවේ මේ දාන පිගාන කන්දක නෑ. ඉතින් මම උතුම් ඒ ආර්ය ශ්‍රාවකත්වයෙන් ඉල්ලීමක් කළා. මට සාකච්ඡා කරන්න අවස්ථාවක් ගන්න ඕන කියලා. ඊට පස්සේ ඒක කතා කරලා බලලා සමිඥාසිට කතා කරලා බලලා උත්තරයක් දෙන්නම් කියලා මට ඒ හිටපු කෙනා කිව්වා. කිව්වාම කෝල් එකක් දීලා බැලුවාම මට අවකාශයක් ලැබුණා දේශනාවෙන් පස්සේ සාකච්ඡා කරන්න පුළුවන් කියලා. දැන් මගේ සූදානම තියෙනවා රාත්‍රී 8:09:10 වෙනකම් හරි මේක සාකච්ඡා කළා මේක ඉවරයක් කරන්න ඕන. මේක අවසන් කරන්න ඕන. මේක මහවදයක් කියලා. ඉතින් හොඳින්ම දේශනාව ඇසුවා. තාම ප්‍රබලව සිතින් දේශනාව ඇසුවා. ඒ දේශනාව අසලා අවසානයේ සාකච්ඡාවට ගියා. මම වචන කීපයක් මතක් කළේ. මම කිව්වා මට මේ ධර්මය පැහැදිලි. මේක තමයි නිවන් මඟ. ඒක තමයි ධර්මය. මට ධර්මය කියන්නත් පුළුවන්. හොඳට තේරෙනවා. මට අල්ලේ තියෙන රේඛා වගේ පැහැදිලි. ඒත් මට මේ අවබෝධය නැත්තේ ඇයි කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ මට මේ පැත්තෙන් ලැබුණ උත්තරේ තමයි ඔබ වහන්සේට වෙන වෙන භාවනා පිළිබඳව තාමත් ඇලීමක් ඇති විශ්වාසයක් ඇති නේද කියලා හව ගොඩක් භාවනා වර්ග කළා තියෙන නිසා. මං කියන්නේ දැන් ඒව අත්හැරලා ඉවරයි මේ තුල ඒ සියල්ලටම වඩා පැහැදිලි බවක් තියෙනවා කියලා. හරි. තව ටිකක් කළා නිහඬව සිටියා. නිහඬව සිටලා මට ඊළඟ උත්තරේ දුන්නා. එහෙනම් ඔබ වහන්සේ මේක අවබෝධ කරගන්නට ධර්ම වීර්ය උත්සාහය වැඩි ඇති. ඒ උත්සාහය නිසාම ඔබ වහන්සේට මේක බාධාවක් වෙලා ඇති කියලා මම බැලුවා. බැලුවාම ඒක තමයි තිබුණේ. මොකද මට මේ ලෝකේ හැම දෙයක්ම කරන්න පුළුවන්, මට හැම දෙයක්ම අවබෝධ කරගන්න පුළුවන්, මට තේරුම් ගන්න බැරි දෙයක් නෑ කියන අර මහා වීරයත් එක්ක පුජ්‍යලත්වයත් එක්ක බැඳිලා කැටි වෙච්ච පුජ්‍යල දෘශ්‍යමානයක් එතන දෘෂ්ටිමානයක් තිබුණා. ඒක අහගෙන ඉඳලා ගෙදර ගිහිල්ලා පන්සලට ඇවිල්ලා භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා පරිවර්තනය වෙන්න කල්පනා කළේ නෑ. මම එතනම වෙනස් කරලා බැලුවා. හැරිලා බලනකොටම නුවණේ අර මහා ධර්ම ප්‍රඥාවේ පින්නතුනේ අරක ගිලිහුණා. හරියට අර නැට්ටෙන් ගිලිහෙන ගෙඩියක් වගේ අර දෘෂ්ටිය තිබුණු අවසාන දෘෂ්ටිය වීර්ය අධික බව නිසා ඇති වෙච්ච ඒ ධර්ම සංඛාරය අර නැට්ටෙන් ගිලිහෙන ගෙඩියක් වගේ ගිලිහුණා. ඒක වැටුණා. වැටුණාට පස්සේ ඒක මගේ නම් අභ්‍යන්තරය තුල දැනුණා. මේ අභ්‍යන්තරය තුල පීඩා දෙමින් හිටපු යම් කිසි බලවේගයක් ඒ පහළ උදරේ පල්ලෙහා ඉඳලා කොඳුනාටි පහළෙහා ඉඳලා උඩට යම් කිසි තෙරපගෙන උඩට ආවා. ඒ දෘෂ්ටිය දුරු වීමත් එක්කම ඒගේ තියෙන අනිසි බලය එනතන් සක්කාය දිට්ඨික ස්වરૂපය. ඒක ඇවිල්ලා 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 පපුව හරියට ඇවිල්ලා ඔළුවටත් ඇවිල්ලා ඔළුවෙන් ඒකේ හෝ නැදලා ගියා. හරියට හැවක් ගැට හැල හැව ගැටුවා වගේ තත්ත්වයක් දැනුණා. හැවෑරියා වගේ තත්ත්වයක් නයිනේ ආවරන්නේ. නමුත් මේකත් හැවෑරීමක් තමයි. අපි හැවක් දාගෙන ඉන්නේ නේ. පුජ්‍යල සංකල්පෙන් හැවක් දාගෙන ඉන්නේ. මේ හැව මිදුණා වගේ දැක්කා. නව එළිය, නව ආලෝකය, නව දැක්මක්, නව ඇසක්, නව ජීවිතයක්, නව උපතක් ලැබුණා. ඉතින් ඒ එකම මට මතකයි මගේ ඇස් වලින් ගලාගෙන හැලුණා නම් ලොකුම කඳුළු බිඳුව. මට සාමාන්‍යයෙන් තේරුනේ මේ පොල් ගෙඩියක් විතර ලොකු වෙන්නේ නැති කියලා. ඒක ඒ තරමට ලොකු කඳුළු බිඳුවක් ඇහැට ආවා. ඒක දුකට, සංවේගයට, කනස්සල්ලට, වේදනාවකට ඇති වෙන දෙයක් නෙමෙයි. මෙච්චර කාලයක් මම මේ හොයපු දේ තමයි මේ නිදහස් වීමත් එක්ක ලැබුණේ. මේක දහම් ප්‍රීතියත් එක්ක එන සතුටු කඳුලක් හැටියට තමයි සලකන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ලෝකයේ කඳුලක් එක්ක සමාන කරන්න බෑ. ඒක විශාල කඳුලක් ඇස ළඟට ඇවිල්ලා ඒක ටක් ගලක් මේ වතුර බිඳුවක් වැටෙනා වගේ කුවට වැටෙනවා. ඊට පස්සේ ඒක එහෙම හිතන සංසිඳන දැන් නිහඬව මා සිටිනවා. මහා නිහඬව මා සිටින විට මගේ කල්යාණ මිත්‍රත්වය නැවත මගේ මුළුමසුව තාපස්ස තියනවා කියන්නේ. ඉතින් මා කතා කිරීමට බොහෝම උත්සාහ කරනවා. කිසිදු වචනයක් එන්නේ නැහැ. කතා කිරීමට උත්සාහ කරනවා, කිසිම වචනයක් එන්නේ නැහැ. ඒ වචනේ උගුර හරියට එනකොට විසිරලා. මම උත්සාහ කරන්නේ සත්‍ය කතා කරන්න. මේ වචනය උගුරහට එනකොට අර ප්‍රඥාව මහිමෙන් ලබා දෙන ආලෝකය නිසා මේ වචනේ ගිලිහිලා යනවා. හැම වචනයක්ම දෘෂ්ටිගතයි කියන්නේ ඒකනේ. දැන් දෘෂ්ටි නැති අවස්ථාවක් ගැන මේ පැහැදිලි කරන්න හදන්නේ. සත්‍ය කතා කරන්න මේ කතාවෙන් හදන්නේ. මොනම විදියකවත් සත්‍ය කතා කරන්න කතා කරගන්න බැරි වුණා. සත්‍ය කතා කරන්න කතා කරන්න බැහැ වචන වලින්. ඊළඟට තේරුම් ගත්ත මම මගේ කතාව අලුත්ම තැනකින් ආරම්භ කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ඒ උදාහර උපතේදී කතා කරපු පළවෙනි සිංහනාද වචනය තමයි වචන සියල්ල බොරු කියන වචනය. ඒක තමයි මහා සිංහනාදය. පළවෙනි වචනය. වචන සියල්ල බොරු. ඒ කියන්නේ මේ උගුර ළඟට එන විට ඒක මැකිලා යන්නේ සත්‍ය නොවන නිසා. සත්‍ය නොවන නිසා. අදත් මම වචන කතා කරන්නේ ඔබට වචන ඇසුනට. වචන සියල්ල බොරු කියලා ඉතාම ස්ථාවර නොසෙල් වෙන හිමාල පර්වතයේ සෙලවුණත් නොසෙල් වෙන වචනයක් විදිහට වචන සියල්ල බොරු කියලා ස්ථාවරව හෘදයාංගමව අවබෝධයෙන් ප්‍රකාශ කරනවා. එතකොට මට මගේ කල්යාණ මිත්‍රත්වයෙන් ඔළුව නැලා ඒකට ආශිර්වාද ලැබුණා. තමනෝ හයි ගැටලු තියනවාද? කිසිත් නැහැ. ඊට පස්සේ මම හඳුන් කූරු පෙට්ටියක් විතරයි ගෙනෙලා තිබුණේ මගේ කල්යාණ මිත්‍රත්වයට දෙන්න. මම දන්නේ මොන හේතුවකටද කියලා මම හඳුන් කූරු පෙට්ටියක් එදා අරගෙන ගියා. මම ඒ හඳුන් කූරු පෙට්ටිය මම කල්යාණ මිත්‍රත්වයට දුන්න. ඇත්තටම මට ඒ ගැටලුව ඇති නිදහස් කරලා දුන්නු ඒ කල්යාණ මිත්‍රත්වයට හඳුන් කූරු පෙට්ටියක් විතරයි විතරමයි මම දීලා තියෙන්නේ. වෙන උගුවක් දීලා නැහැ. නමුත් මම මේ දෙනවා ඊට වැඩි දෙයක්. ඒ තමයි මෙන්න මේක. මිනිසුන්ට ධර්මයේ දෙනවා. ඒක ඒ කල්යාණ මිත්‍රත්වයට කරන ගෞරවයක්ද නැද්ද? ඒක ගෞරවයක්. බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය, මහරහතන් වහන්සේලාට කරන ගෞරවය, ආර්ය පරම්පරාවට කරන ගෞරවය මම සිදු කරනවා. ද්‍රව්‍යමය වශයෙන් නෙමෙයි, ඊට වඩා වැඩි වටිනාකමක් තියෙන ධර්මදායාවේ ඇත්තන්ට ඒ ගෞරවය පළ කරනවා. ඉතින් මට ඒ ධර්මයේ ලබා දුන්නු සියලුම දෙනාට, ජීවතුන් අතර ඉන්න අයට කායික සැපය, වඩ වඩා ධර්මයේ දේශනා කරන්නට ශක්තිය, ධෛර්යය, සිතන පතන හිතන ප්‍රාර්ථනා කරන බෝධියක් වේද, සම්පතක් වේද, කායික නිදුක් නිරෝගී භාවයක් වේද, ඒ හැම දෙයක්ම උන්වහන්සේලාට, ඒ ආර්ය ශ්‍රාවකයන්ට, කල්යාණ මිත්‍රත්වයන්ට ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තමයි වැදගත්. එදා ඉඳලා එදා මම ඒ දේශනය අහලා ඒ කටයුතු කරගෙන එළියට පාරේ වැඩම කරගෙන එද්දිත් ඇස්වලින් පින්නතුනේ කඳුළු විසිරෙනවා. ඒ තරමට සන්තෝෂයක් සැහැල්ලුවක් තියෙනවා. මම දිනුවා. මම මෙච්චර කාලයක් පරාද වෙලා දුක් විඳා මම අද දිනුවා කියන මහා සන්තෝෂය තියෙනවා. ඉතින් ඔහොම එන දවසේ වෙයි බස් එකක හරි ගැටලුවක් ඇති වෙනවා. දැන් බලන්න මේ උතුම් ධර්මයක් මෙහෙම අවබෝධ කරගත්තයි කියන සමහර මේ ආත්ම සංවේදී නැති මිනිස්සුන්ට මේක තේරෙන්නේ. ආත්ම සංවේදීව හිතන කෙනෙකුටනේ මේව තේරෙන්නේ. ආත්ම සංවේදී නැති කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. ඉතින් වහන් මම පස්සෙකට නැගගහම මගේ හාමුදුරුවෝගේ සීට් එකේ වෙන ළමයි පිරිසකුයි කාන්තාවකුයි එහෙම වාඩි වෙලා ඉන්නෝ. මට කණ්ඩාක්තර මහත්තයා කිව්වා ඒක පිටිපස්සෙ සීට් එකේ වාඩි වෙන්න කියලා. හාමුදුරුවන්ගේ සීට් එකේ හාමුදුරුවන්ට නෑ, පිටිපස්සෙ සීට් එකේ වාඩි වෙන්න කියලා. අනේ මට කිසි ප්‍රශ්නයක් නෑ, මට මොන සීට් එකේ වුණත් කමන්නේ, භාවනා මධ්‍යස්ථානට යන්න යෝන, මම පිටිපස්ස සීට් එකේ වාඩි වුණා. මේක වාඩි වුණාම බස් එකේ ඉන්න අයට මේ වැඩේ හරි ගියේ නැහැ. ඇයි හාමුදුරුවන්ගේ සීට් එක හාමුදුරුවන්ට නොදී බලනකොට කන්ඩක්ටර් මහත්තයගේ නෝනයි එයාගේ ළමයි ටිකයි වාඩිලා ඉඳලා තියෙන්නේ. හාමුදුරුවෝ පිටිපස්සෙන් වාඩි කරා කියලා ඕන කෙනෙක්ට විරුද්ධ වෙනෝනේ නේද? සමහරවිට ඇයි එහෙම කරන්නේ කියලා විරුද්ධ වෙනවා වගේ මේ පිටිපස්සේ හිටපු කණ්ඩක්ටර් මහත්මයායි බස් එකේ හිටපු අයයි අර මේ කණ්ඩක්ටර් මහත්තයත් එක්ක ලොකු යුද්ධයක් පටන් ගත්තා. හාමුදුරුවන්ට අදාළ සීට් එක දෙන්න ඕන කියලා. ඉතින් මම බලාගෙන ඉන්නවා. දැන් උතුම් ධර්මයක් අවබෝධ කරගත්ත ඔන්න මට දැන් ටෙස්ටින් දාගන්න හොඳ තැන. මට මේ කිසි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ දෙන්න ගහගන්න හදනවා. බැලවැද ගන්නවා. අසභ්‍ය වචන කියා ගන්නවා. පස්සේ අවසානේ මට ඉස්සරහ සීට් එකට වඩින්න කියලා මම වැඩි හිටියා. මං ඔන්න මනස දාලා බැලුවා. අවුපුති වෙච්ච ගමන්ම හරි තමයි ෂෝක් වෙන්නේ. දැනම් මට කේන්තියයි. අර මුල්ම අවස්ථාවේම කේන්තියනවා. මගේ බස් එකේ සීට් එක මම ගන්නවා අනිවාර්යෙන් බැනවැදීමක් හරි කරලා කියලා මට තේරෙනවා. දැන් හරි ෂෝක් තියෙන තැනක මැටි බබා වගේ ඉන්න පුළුවන්. කොයි වුණත් කවන්නේ කියලා තියෙනවා. හරිම ෂෝක් කියලා හිතුණා. ඉතින් ඒ ආකාරයෙන් ඒ ආරම්භයේ සිද්ධ වෙලා කොහොම හරි භාවනා මධ්‍යස්ථානට වැඩම කළා. ඉතින් මම අඳුරන හොඳ මහත් එක්ක හිටියව ගම් මහපැත්තේ ඒ මහත්තයා ඇවිල්ලා මට කිව්වා දැන් සාහිත්‍යංශ ධර්මයේ දැකලා ඉන්නේ බොහොම හොඳයි මේ ආරංචිය ගියා. ආරංචිය ගියපු ගමන් බොහෝ අය අර ධර්මය අහන හොයාගෙන යන පිරිස් ඉන්නවනේ. ඒ පිරිස් එන්න පටන් ගත්තා රහය දවාලේ වැල නොකඩී එන්න පටන් ගත්තා. ඒගොල්ලෝ දන්නෝ ධර්මය අලුතෙන් අහක් කෙනෙක්ගෙන් ධර්මය අහද්දී අවබෝධයේ බීගේ වැඩි ශක්තිය වැඩි කියන විශ්වාසයක් තියෙනවා. ඉතින් එන්න පටන් ගත්තා මේක සාකච්ඡා කරන්න. මම බන කියන්න පුරුදු වුණා. ඊට පස්සේ අර ඒක මහත්මෙක් මාව අඬ ගහගෙන හැම තැනම සංවිධානය කළ එක එක වැඩසටහන් මාව එක්ක යන්න පටන් ගත්තා. කොච්චර බන කිව්වද කියනවා නම් අවසානයේ උගුර සවුත් වෙලා අවසානයේ හඬ පිට වෙන්න තුව ගියා. කටින් කතා කරනවා හඬ එන්නේ නැහැ. ඊට පස්සේ වෛද්‍ය උපදෙස් මාව අරගෙන වෛද්‍යවරු පස්සේ කිව්වා හම්දුරෝ දැන් එපා මෙහෙම කරන්න මේ කතා කරන්න එපා. කාලයක් හෙඳ වෙන්න කියලා උපදෙස් ලැබුණ බෙහෙත් ගත්තා. ඊට පස්සේ පාලනයක් ඇතුව දීර්ඝ දේශනා දවස පුරාම පැවැත්වෙන දේශනා කරන්නතු පැය ගාන පාලනයක් ඇතුව කතා කිරීම සඳහා කාලසටහනක් හදාගෙන උගුරක් පරිස්සම් කරගෙන හැකියන්දමින් ධර්මය කියා දෙමින් කටයුතු කරනවා. ඉතින් එහෙම ධර්ම සංචාරය යන ගමන අතර අපේ කොළඹ හත වැලේ හිටිය ආරිස්පත්තේ හාමුදුරුව ළඟ ඉතින් උන්වහන්සේ ළඟ ඉන්න ගමන් මම තැනක් හෙව්වා. මට පන්සලක් වගේ හදා ගන්න ඕන කියලා 50ක් විතර මට අක්කර ගණන් ඉඩම් දෙන්න ලෑස්ති වුණා. ඒ කිසි කෙනෙක් ලිඛිතව හාමුදුරුවන්ගේ අයිතියට දෙන්න කැමති නැහැ. ඒගොල්ලෝ කැමති ඒගොල්ලන්ගේ ළඟ උපුතරපු තීද්දි හාමුදුරුව හදා ගන්න අපි මේ ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ කියවද මම දන්න බුද්ධියෙන් ටික කාලයක් ගියාම මේගොල්ලෝ අනුව ගස්සනවා ගස්සපු ගමන් මං එළියේ කියලා. නේද? ඒකට මේගොල්ලෝ එහෙම අයිතියක් තියාගෙන මෙහෙම කරන්නේ නැහැ. මං කෝ එහෙම නැහැ මට අවශ්‍යයි. මගේ නමට පැහැදිලිව ඒක බින් අඟලක් වුණත් කමක් නැහැ. මම පැහැදිලිව මගේ නමට තියෙන දෙයක් දෙනවා නම් මම පන්සලක් හදාගන්නවා කියලා. ඉතින් මට මේ ඉඩම පින්නතුන් පිරිසක් එකතු වෙලා ඒක වෙනතුන් පිරිසක් දාන දායකත්වය අරගෙන ඒ හකට ප්‍රොජෙක්ට් 10 පූජ කරා. පූජ කළ ඉවර වෙලා කටයුතු කරගෙන බොහෝම කාලයක් ආවා. ඊට පස්සේ මේ සිහින මන්දිරය වගේ මේක බොහෝම ලස්සන මේ ධර්මශාලාව අපේ චන්දනතිස්සේර මැතිතුමා ශාන්තිස්සේර මැතිනේ ඒ බෞද්ධ පින්නතුන් බොහොම ලස්සනට හදලා කරලා දීලා තියෙනවා. ධර්ම සංවේදනය කරන්න ධර්ම සාකච්ඡා කරන්න. ඉතින් අර ඉදම ගන්නට මතකයි වවුලාගල කියන පවුලේ පින්නතුන් විශාල වශයෙන් උදව් කළා. ඊට පස්සේ අනෙකුත් ගොඩාක් අය නම් කියන්න විදියක් නැහැ. හැමෝම වගේ සුළුසුළුවෙන් හැකි හැකි අන්දමින් උපරිමයෙන් ඒගොල්ලෝ දායකත්වය දරලා කටයුතු කරා. ඉතින් දහම් ගමන බොහෝම සුන්දරයි. දැනට අවුරුදු 14ක් වෙනවා අද දවසට මේ ධර්ම දීපයට පැමිණලා. ඉතින් සන්තෝෂවත් දවසක්. ඒ පින්නතුන් තත් ඒ ධම් දීපයට පැමිණෙන්නේ පැමිණුණු අය ඉන්නවා. ඒ පැමිණුණාට මදි. මහා මොහොතේ ගහගෙන ගිහිල්ලා විරලට යන්තම් කොටේකින් පීනගෙන එන කෙනෙක් වාගේ. ඊළඟට එතන ලොකු සුවයක් සන්තෝෂයක් දැනෙනවා. ඊළඟට ඉතින් ඒ මෙල්ලට ආවට පස්සේ තා ගොඩක් ඉතින් වැඩ තියෙනවානේ. තමන්ගේ ආහාර පාන ටික සොයා ගන්න ඕන, ඉන්න තැනක් අටව ගන්න ඕන, නිවසක් ගෙයක් දොරක් හදා ගන්න ඕන. එන ඊට පස්සේ ගොඩබිම ඇවිල්ලා ඒ ගොඩබිම තුල සංවර්ධනයක් ඊළඟට යාට ඇති කර ගන්න තියෙනවානේ. අනේ ඒක තියෙනවා ඈ. මේසට ඊළඟට ලස්සට ගිහ පොඩ පොඩ හැඩ කර ගන්න ඕන. හැඩ කරගෙන ඒ රටේ ඊළඟට ප්‍රධානම පුරවැසියා බවට පත් වෙනවා. අන්න ඒකට තමයි මහරහත් භාවය කියලා කියන්නේ. එතෙන්ට යන එකත් ලේසි නෑ. එතෙන්ට යන එකත් ලේසි නෑ. ඒකටත් එහෙමයි. මහරහතන් වහන්සේලා සිටි බොහෝ සුළු ප්‍රමාණය. අනිත් මාර්ගඵලලාභීන් එක සසදා බලන විට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේදී මහරහතන් වහන්සේලා සිටි සුළු ප්‍රමාණය. අනිත් අය මාර්ගඵලලාභී අය. ඉතින් ඒක තවත් විශාල අභියෝගයක්. ඒ කෙසේ වෙතත් පින්වතුනි ලොකු සහනයක් ලැබෙනවා. නියත වශයෙන්ම සතර අපායට නොවැටෙන. අර මහා සාගරයේ මැද කොයි වෙලාවක මාළුවෙක්ගෙන් ප්‍රහාරයක් ලැබිලා දියේ ගිලිලා මැරෙයිද කියන බය වගේ තියෙන මහා භීතියක් නැතුව ගියා වාගේ සතර අපායේ බිය සම්පූර්ණයෙන් අහෝසි වුණු බව තමන්ට තමන්ගේ හදවත කියනවා, තමන්ට දැනෙනවා, තමන්ට ආත්මීය වශයෙන් දැනෙනවා. ඒ දැනෙන නිසා දැන් ඉතින් උන්න හැටියට මලාමදා කියලා ගහක් යට හිටියත් හරිපයි කියන ගත්තේ එයා එනවා. මොකද මහා සාගරයෙන් ගොඩ දාපු කෙනෙකුට ගහක් යට ඉන්න එක සනීප නැද්ද? සනීපයි. ඒ නිසා අන්නේ තත්වේට පත් වෙනෝ ඒ එච්චරයි මමත් අපේක්ෂා කරන්නේ. එතනින් එහා ගියත් නැතත් ඒක මහ දුකක් නෙමෙයි, මහ ගැටලුවක් නෙමෙයි. ඉතින් මොනින් එයා නිදහස් වෙනෝ නම් ඒකට කමක් නැහැ. නමුත් එයා ලොකු නිදහස් වීමක් එතනම ලබාගෙන තියෙනවා. මංගා මග්ග ඥාන දර්ශන ශක්තිය එතන පහළ කරගෙන තියෙනවා. ඉතින් ඒ සත්‍යෙට සියලුම පින්තුන් නායක පින්තුන් එතෙන්ටපත් වෙනවා. දකින්න එක තමයි අපගේ තියෙන එකම පවිත්‍ර චේතනාව. ඉතින් කියන උපදෙස් පිළිපැද්දාය එක දැක්කා. ධර්මය අහන්න හොඳින් මනසිකාරය කරන්න, හොඳින් ධර්මයට අනුගත වෙන්න, හොඳින් ධර්ම සාකච්ඡා කරන්න, ශ්‍රවණය කරන්න, මේ කියන මංගල කාරණා නිවැරදිව ප්‍රකට කරගන්න, ප්‍රගුණ කරගන්න, ඒ සාරය ලබන්න. එවිට ඔබ අර පැලේකට වතුර පොහොර එකතු කරනවා වගේ පැලේ හොඳින් ආරක්ෂා සහිතව වැඩෙනවා. ඒ වැඩීම තුළින් ඔබටත් ඔබේ ජීවිතේ ජය ගන්න පුළුවන්. මේ උදාරතර නිවන් පුරයට, මේ භූමියට පත් වෙන්න හැකියාව තියෙනවා. මේ හැම සැනසිල්ලක්ම ලබා දෙන්නේ නේපාල ප්‍රදේශයට අයත් වෙන ප්‍රදේශයක අද තියෙන ලුම්බිනි සාල වන උද්‍යානයේ දා තිබුණු ලස්සන උද්‍යානය. ඒ උද්‍යානයේ සල් ගසක් හොඳ ස්වභාව ධර්මයේ තුල මහා මායා මහා දේවිය තුල මේ ලෝකේ ඉන්න පින්බරම මාතාව නේද? එහෙම අම්මාවරු හැටියටත් එහෙම දෙනව නේද ඒ තැන නේද? ලෝකේ ඉන්න පින්බරම මාතාව. ඒ කියන්නේ බුදු කෙනෙක් ලෝකට බිහි කරන අම්මා කෙනෙක් වෙනවා කියන්නේ නේ. ඒ නිසා මුළු මහත් කාන්තා සමාජයේම මාතෘත්වයේ මුදුන් මල් කඩ හාමයන් දෙවිය ඒ සල්ගහ යටදී මෙලොවට බිහි කළ අපූරු පුත්‍රාත්මය සිද්ධාර්ථ හිවත් අර්ථයම සිද්ධ කරන අර්ථවත් දේම කරන සිද්ධාර්ථ කියන උදාර්ථ උදාර නම නාමය ඇති කරගත්ත අපූර්වයේ මහා පුණ්‍යවන්ත ජීවය සිනමයක් අවුරුදු සිනමයක් අවුරුදු බොහොම ලස්සනට සොඳුරු පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරලා අධ්‍යක්ීම් වලින් පරිණතව පරිපූර්ණව පරිපූර්ණව ලෞකිකත්වයේ පිළිබඳව මායාවක් නැතිව සියල්ල දැනගෙන සැප මාලිගාව තුල නැත. ඇස කන නාසය දිව ශරීරයේ පිනවීම අතරම සැනසීම සාගත නොහැකිය වෙනම මා විමුක්තියක් සාගත යුතුයි කියන අපූර්ව මහා ප්‍රඥා බලයක් නොනක් ඇති වෙලා අර කල්පනා කළා. පින්තුනි හැම කෙනෙක්ගෙම ළඟට ගිහිල්ලා මේක අහලා බලන්න ඕන. හැම ශාස්ත්‍රවරයෙක් ළඟටම යනවා. ආරංචියක් ලැබෙන්නේ කොහෙද? පොතේ ලිඛිතව තියෙනව වෙන්න පුළුවන්, නොතිබෙනව වෙන්න පුළුවන්. කවුද මිනිස්සේ ජීවිතයේ අධ්‍යාත්මයේ ජය ගන්න උපදේශයක් දෙන්නේ? හැම තැනකටම වහන්සේ වැඩියා. රජ කුමරෙක් කියන ගතිය සම්පූර්ණයෙන් අතහැර දාලා නිකම්ම නිකම් ගවේෂකේ පරේෂකේ හැටියට ඒ පිළිබඳව තොරතුරක්වත් කියන්නේ නැතුව ගිහිල්ලා මේව දැන හඳුන ගන්න පටන් ගත්තා. මොකද මම රජතුමාගේ පුතයි කියලා කියපු ගමන් ගෞරවයක් හට ගන්න ඕනේ අනිත් අය ළඟ. ඒක නිසා කියන්නේ මම මේ සිද්ධාර්ථ කුමාරයා සුද්ධෝදන රජුරුවන්ගේ පුතා කියලා කියන්නේ දැන්. අපි නම් තව කෙනෙක්ගේ ගෞරවයක් දිනා ගන්න එහෙම නේ කියන්නේ නේ. අපි අහවල් කෙනාගේ අහවල් තැන කෙනා කියලා. එහෙම කියන්නේ එහෙම කිව්වොත් අනවශ්‍ය ගෞරවයක් හම්බ වෙනවා මට. එහෙම උනොත් ධර්මය ඇහෙන්නේ නෑ. ඒ නිසා කියන්නේ කියන්න තුව එහෙම තරට වැඩම කළා මේ කියුවා. හොයලා 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 අවසානයේ දක්වා මේ හැම තැනකම සංවර්ධනය වුණා. සංවර්ධනය වුණාට මෙතන නිදහස් වීමක් නෑ කියලා දැක්කා. දැක්කට පස්සේ තමම් අර සියලු අධ්‍යක්ෂීන් අතර දැන් මට හොයන්න තැනක් නෑ. දැන් මට තියෙන්නේ මා විසින්ම කරන ගවේෂණය පමණයි කියලා කල්පනා කළා. එහෙම කල්පනා කළා. අද උද්දගය ජයශ්‍රී මහ බෝධි මහර්සේ වැඩි සිටින තැන තනම එහා තියෙනනේ දුෂ්කර ක්‍රියා කන්ද. බුදුහාමුදුරු බොහෝම දුෂ්කර ක්‍රියාවෙන් සොයපු සොයපු කන්ද. ඉතින් අවසානයේ එතනින් නිදහස් වෙලා ගංගාවේ එහා පැත්තට ඇවිල්ලා ඒ ජයශ්‍රී මහා බෝධි වහන්සේ සහ තවගත් කොළක් තියෙන වනපෙතක තමන් තනිව පරේෂණයේ යෙදුණා. මම මොනවද කළේ? මම කවුද? මට මොනවද වෙලා තියෙන්නේ? දෙන්නෙක් මෙතන හදාගත්තා. තමන් දිහා තමන් හැරිලා බලන්න පුරුදු වුණා. තමන් එක්ක තමන් ලොකු කතා බහක් ඇති කරගත්තා. සංවාදයක් ඇති කරගත්තා. ඒකට කියනවා විදර්ශනා වඩනවා කියලා. විදර්ශනා ධූරේ වැඩෙනවා. සියලු ලෝකයේ පිළිබඳව අවබෝධය ඇති කරගත්ත අධ්‍යාත්මික සියලුම දෑ පිළිබඳව අවබෝධය ඇති කරගත්තා. ඒ ඇති කරගෙන යන ගමනේදී හරි අපූර්ව විදියට මහා පුදුම විදියට හිතර දැනෙනවා එක්තරා විදියට මේ හැම දෙයකින්ම මමත්වය ඇති වෙනවා. මමත්වය පළවා හරින ක්‍රමයක් තියෙනවා, දුරු කරන ක්‍රමයක් තියෙනවා. හොයනවා හොයනවා හම්බ වෙන්නේ නැහැ. ඇත්ත තමයි, කොහේ ගියත් මොන අරමුණක මොන සිතුවිල්ලක මොන භාවනාවක මොන ක්‍රමයක මම පැටළුණා, ඒ හැම දේ තැනම මමත්වයත් මම රැගෙන යන්නේ. මමත්වේ මගහැර යන්න ක්‍රමයක් නැද්ද? තිනුතුනේ සුජාතාවගේ කිරිපිඩු දානෙකුත් හම්බ වෙනවා. ඒ ළඟම එහා පැත්තේ නේද ගඟෙන් එහා පැත්තේ තියෙන ඉන්දියාවේ ගිහුව අයට තේරෙනවා. එතන ගහ මුලදී සුජාතා සිටුගුමලිය පූජාවක් පවත්වන්න ඇවිල්ලා ගහ ළඟට. කොහොම හරි මේ පූජාව පවත්වන්න ආපු ටික කල්පනා කළා, මේ ගහක් ළඟ නිකන් තියලා යනවට වැඩිය හොඳයි. ඕ මේ උත්තරේ දෙන එක කියලා. හැබැයි ආරංචිය දීලා තිබ්බා මේ මෙතන මෙහෙම කෙනෙක් ඉන්නවා ඒ ගහ යට අමුතු පුජ්‍යලේ තාපසේ මම බය වුණාය කියලා සේවිකාව කිව්වනේ නේ. ඊට පස්සේ දැන් ඇවිල්ලා ඔය ආහාරය බුදුහාමුදුරන්ට පූජා කරා. ඒ කාලේ තියෙන වටිනා පාත්‍රයක පූජා කළා. පාත්‍රයත් එක්කම පූජා කළා උභහස්සේගේ ප්‍රයෝජනෙට කියලා පූජා කළා. ඒ ආහාර ටික වළඳලා එතනම ගඟට තියෙන පාත්‍රයේ සෝදලා හැම දෙයක් පිළිබඳව විමසමින් ඉන්න මේ මහා පුරුෂයාණන් වහන්සේට තමන්ගේ අතපය සෝදද්දී තමන්ගේ පාත්‍රය අර ගඟේ ඉහළට යනවා. එක පාරම පින්නතුනේ ගත්ත අදහස මෙන්න මග. අර පොල් ගෙඩිය වැටුනහම එයා අදහස් කරගත්තනේ ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳව. ඊට වඩා හපක් මේක සියල්ල පහලට ගහගෙන යද්දී පාත්‍රය පමණක් ඉහළට යනවා. අදිෂ්ඨානයක් නම් නෙමෙයි මට තේරෙන විදියට ස්වභාවයෙන් සිද්ධ වෙච්ච දේ තුල අදහසක් අරගෙන බුදුරජාණන් වහන්සේ නිවන් මඟ සොයාගත්තයි කියන එකයි මගේ
දැනීම මගේ දර්ශනය. ඒක අදිෂ්ඨාන කළා මම බුදු වෙනවා නම් යන්න මේ පාත්‍රය ඉහෙලට කියලා නෙමෙයි. ඒකෙන් දහමක් ඉගෙන ගත්තා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ ධර්මය ඉගෙන ගත්තේ කාගෙන්වත් නෙමෙයි, ස්වභාව ධර්මයෙන්නේ. නේද? ගුරුවරයෙක් නැහැනේ. එහෙනම් ධර්මයට ගුරුවරයෙක් නැහැ. එහෙමනම් මේ පාත්‍රය අදිෂ්ඨාන කරලා එහාට යවුවා නෙමෙයි. ඒක වැරදි සංකල්පය. මම කියන්නේ ඒක අර්ථයක් නැති සංකල්පයක් කියලා. කමක් නැහැ, ඒක එහෙම තිබුණා වේ. මම දකින දේ තුල මට ලොකු අර්ථයක් පේනවා අර දෙයට වඩා. ඉහළට ගමන් කරන පාත්‍රය සුළඟට වෙන්න පුළුවන්. සුළියක් මොනවා හරි දෙයක් යොමු වීමකින් වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ලොකු අදහසක් ගන්නවා. දුල දුල ගිහිල්ලා පාත්‍රය අල්ලගන්න නෙමෙයි කල්පනා කරේ. මොකද සියල්ල පහළට ගලාගෙන යද්දී එක දෙයක් ඉහළට ගමන් කරනවා. එහෙම වෙන්න පුළුවන් ඒ ගංගේ. මොකද හේතුව තැනිතලාවේ ගලාගෙන යන වැවක් වගේ දෙයක් නේ ඔය ඉන්දියාවේ ගංගා. ගැඹුරු නෑනේ නේද? පළලෙන් විශාලයි, ගැඹුරෙන් අඩුයි. ඒ වගේම තැනිතලාවේ ලොකු බැස්මකට ගලාගෙන යන ස්වභාවයක් නැහැ. මේ පැත්තෙන් සුළඟක් ආවත් පාත්‍රය ඉහළට ගමන් කරන්න පුළුවන්. නමුත් සුළඟක් ඇවිල්ලා ගහගෙන ගියයි ඒ කතාවට මේ ගත්තේ මොකද්ද ගත්තේ? පටිසෝතගාමී ප්‍රතිපදාව සහ අනුසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියලා? අනුසෝතගාමී ප්‍රතිපදාව සියල්ලද පහළට ගලාගෙන යන පටිසෝතගාමී. ඒ සියල්ලට සමස්තයට විරුද්ධ ගමනක් යනවා. බුදුරජාණන් වහන්සේ සමස්ත මනස හඳුනාගෙන සමස්තයට විරුද්ධ ගමනක් ගියා. සමස්තය තුල විරෝධ ගමනක් නෙමෙයි. ඔබ හොඳට ගැඹුරු කාරණයක්. සමස්තය තුල අපේ ඉන්න මිනිස්සුන්ට තියෙනවනේ විරෝධය. සම්තය තුල තියෙනව විරෝධය. ඒ විරෝධය නෙමෙයි. මේ සියලුම විරෝධතා ඇලීම් ගැටීම් අතර සියලුම සමස්තය ගලාගෙන යන්නේ පහළටයි. එහෙම නැත්නම් මිනිස් ක්‍රියාකාරකම් සියල්ල මානව ක්‍රියාකාරකම්, මනසේ ඇතිවන සියලුම ක්‍රියාකාරකම් දුටුවේ අනුසෝතගාමී ප්‍රතිපදාවක් හැටියට. මනසේ ඇතිවන සමස්ත ක්‍රියාකාරකමටම වෙනස් ක්‍රියාමාර්ගයක්, විරුද්ධ ක්‍රියාමාර්ගයක් කියනොත් වැඩිය හොඳයි. වෙනස් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ කියන අදහස ගත්තේ එතනින්. එතනින් ඒ අදහස අරගෙන දැන් සුවිසුද්ධයි මෙන්න මාර්ගය. පටිසෝතගාමී මාර්ගය තමයි නිවන් මාර්ගය තියෙන එකම ක්‍රමය කියලා දෙන්න තුනේ කසමලෙන් වාරි වෙනවා. වාරි වෙද්දී ඉතින් හිතට කියනවා ඔබ මැරෙයි. නෑ, කමක් නෑ. එක්කෝ මම සත්‍ය සොයා ගන්න නැත්තම් මලා දෙයි. පොළුවේ දැඩි වේදනාව පහළ වෙනවා දෙන්න තුනේ. දැඩි වේදනාව පහළ වෙනවා. ඒ පහළ වෙනකොට කියන්නේ ඔළුව පැලුනොත් ලේසිඳුනොත් ලේසි නෙලා මියදෙන්. එහෙම නැත්තම් මට සත්‍ය අවබෝධ වෙන්නේ කියලා කල්පනා කරනවා. මාර්ය බැලුවා කොයිම හරි විදියකින් නතු කරගන්න පුළුවන් ද මෙයාව කියලා. නෑ, මම සියල්ල අතහරින්න කැමති කෙනෙක්. මාරයට අල්ලගන්න තැනක් ඇත්තෙම නැහැ. ඉතින් අර තණ්හා රදි රගා පමණක් නෙමේ, අර දස බිම්බර සියලුම මහර බලවේගටික අධ්‍යාත්මය තුළ නැගිලේදී සියල්ලම අතහරින්න තමයි ඉතාම සෞම්‍යව හැකියාවක් තිබුණා. ඒ ආකාරයෙන් කටයුතු කරද්දී උදෑසන ජාමේ ලෝතුරා බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙන්නේ නේ. අපේ වෙලාවෙන් කිව්වොත් උදෑසන 4ට වගේ, 4ට 4:30 වගේ වෙන වෙලාවක අලුයම ජාමේ තමයි මේ මහා බුද්ධත්වයේ දක්වන්නේ. පුන්සඳ පායන දවස නේද? වෙසක් අසිරිය ලබද්දී ඇත්ත. වෙසක් අසිරියත් එක්ක මිනිස්සුන්ගේ උමුතු මනසක් තියෙනවනම් උමුතු මනස වැඩි වෙන සමය. ඒ වගේම විශ්වය තුළ පවතින ධර්මතාවයක් හැදේද ඥානය ප්‍රඥාව ගොනු කරනවා නම් ඒ ඥානීය ප්‍රඥාව වර්ධනය වෙන සමයක් තමයි මේ විසක් සමය. හරියට නුවණ යොදව ගන්න කෙනෙකුට නුවණ හැටියට ඒක දිනු වෙනවා. උමුතු භාවයක් ඇති වෙන අයට උමුතු භාවයක් ඇති වෙන්නත් හේතු වෙනවා මේ හද. හොඳට පායන සමයට කියලා විද්‍යාත්මකව දැන් හොයාගෙන තියෙනවා. ඒ කෙසේ වෙතත් මේක අපූර්ව අන්දමකින් අර මහා ශක්තියේ මහා බලයේ මහා විශ්වයේ අනුහසේ අසිරිමත් විදියට ඒක අපිට අදටත් කියන්න බෑ. ඒක මොන හේතුවේ මොන විදියේ මොන ආකාරයට කොහොමද මේක තනියෙන් තේරුම් ගත්තේ කියන එක මට නෙමෙයි සරියුත් හාමුදුරන්ටත් කියන්න බෑ. සරියුත් හාමුදුරුවත් වරක මතක් කරලා කියනවා ස්වාමීනි මේක දැන් අපිට කල්යාණ මිත්‍රත්වය නිසා අපි මේක තේරුම් ගත්තා. එහෙත් ස්වාමීනි මේක ස්වයංමුත් ඥාණයෙන් තමම්ම මේක සොයාගත්තේ කොහොමද කියලා නම් හිතට හිතන්නවත් බෑ. දැන් අපිට කල්යාණ මිත්‍රත්වයේ උදව් කරපු නිසා අපි ඉක්ොඩ වෙනවා ඉක්ොඩ වෙලා ඉතින් මේක හරි සැහැල්ලුවේ හරි සරල දෙයක් කියලා හිතෙනවා. ඒත් ඒක උදව්වක් නැතුවම අවබෝධ කරගත්තේ කොහොමද කියලා නම් හිතන්නවත් බෑ. මොකද හේතුව ඒ නිවන් ධර්මයේ පිළිබඳව අදහසක් ගන්න අපි ළඟ ශක්තියක් ඉන්ද්‍රියක් හැදිලා නැහැ බුදු පියාණන්. ඒ නිසා මේ ලෝ තලයේ මේ මහා පොළොවේ පහළෝ මහා විශිෂ්ට මනුෂ්‍ය රත්නය තමයි බුදුරජාණන් වහන්සේ. ඉච්ඡර වටිනා මිනිස්සේ මේ මහා පොළොවේ තව නැහැ. ඒ දහමේ අගය වටිනකම මේ ලෝකේ ඉන්න මිනිසුන් දන්නවා නම් පින්තුනේ හැමදේම අතහැරලා ඒ ධර්මයේ තේරුම් ගන්නවා. ඒත් ඕම් අන්දයි ඕම වටිනා මැණික් ගලක් පාර තියෙනවා කපුලේ හැටි හැටි යනවා කපුල ගන්නෙ නෑ. ඉතින් නුවණ ඇති මිනිස්සෙක් තමයි ඇස් තියෙන මිනිස්සෙක් කියලා කියන්නේ ප්‍රඥා ඇස. ඒ ප්‍රඥා ඇස තියෙන මිනිස්සෙක් මේ මැණික් ගල දකිනවා මේක අහුල ගන්නවා. එය ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ ජීවිතේ බොහොම ලස්සන කරගන්නවා පැහැපත් කරගන්නවා. එනිසා මිනිසුන්ගේ ජීවිතවල ජීවිත බබලවන්න තියෙන මැණිකක් තමයි බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. ඒ කරුණු තුනෙන්ම අදහස් වෙන්නේ ධර්මය, නිර්වාණ ධර්මය. රත්නය කියන්නේ ඒකයි. සංඝ රත්නය වෙන්නේ නිවන් ධර්මයේ ඇති කෙනෙක් පමණයි සංඝ රත්නයට වැටෙන්නේ. අනිත් අය ඒ සංඝ රත්නයෙන් කෙනෙක් වීමට උත්සාහ කරන පිරිස, බෝසත් පිරිස. ධර්ම රත්නය කියන්නේ නිර්වාණ ධර්මය අන්තර්ගතව කෙරෙන අනුශාසනයක් අද. ඒ ධර්මය ගැබ්ව මනාකොට පවතින පොතපතට සහ මිනිසෙකු තුළ පවතින විශිෂ්ටය අවබෝධයට බුද්ධ රත්නය කියලා කියන්නේ මේ හැමදේම මුලින් පහළ කර උත්තරීතර. බුදු කෙනෙක්ගේ බලාපොරොත්තු උන්වහන්සේට මල් ඉල්ලුවේ නෑ, හඳුන්කුරු ඉල්ලුවෙත් නෑ, දාන ඉල්ලුවෙත් නැහැ. ඉල්ලුවේ අපෙන් එකම එක දෙයයි, කියන්නේ ඔබේ ජීවිතයේ ධර්මයෙන් බබළුවා ගන්න. අන්න ඒක තමයි මට කරන පූජාව කියලා ඉල්ලීමක් කරා. පරමාය පූජාය ප්‍රතිපත්ති පූජාය, මට ප්‍රතිපත්තියෙන් පූජ කරනවා නම් ඒක හරියට ලෝකෝපෝලි බන්දේසියක තියලා පූජ කරනවටත් වඩා වැඩි දෙයක්. දැන් අපේ අය ඉතින් මල් කඩාගෙන පිච්ච මල් වෙනම, රෝස මල් වෙනම, අරලිය මල් වෙනම කියලා පූජාවල් පවත්වනෝනේ. මට නම් එහෙම පූජාවල් නෙමෙයි. මං සන්තෝසයි ඔච්චර මල් කඩ කඩ නාස්ති වෙන්න වෙලාවක් නැහැ. මහා පුතුරි ආරම් බන්දේසියක් උඩ තියලා ගෙලින්ම පූජ කරන ඔක්කොම මල් ටික මුළු ලෝකෙම තියෙන මල් සහ මුළු ලෝකෙම හැකිනා ඒ පූජ කළක් කියයි බුදුරජාණන් වහන්සේ දේශනා කරයි. මොකද අනේ මට මේ ලෝක ഘോഷයක් පූජ කරන එක නෙමෙයි වැදගත්, ඔබේ අවබෝධය දියුණු පමුණු කරගන්න එකයි කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ ඔබ බුදුන් හඳින් නැති කෙනෙක් එහෙම ඉන්නවයි කියලා නේ. අනිවාර්යෙන් හැකියන්දමින් තුරුණුවන්ට මල් පහන් පූජ කිරීම, මනාකොට මල් පූජා කිරීම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් හැකි පමණින් කර යුතුයි. ඒ තුලින් යමක් ලබන්නට නෙමෙයි, අපිට බොහෝ දෑ ලබා දුන්නාට, බුදුන් ඇඳලා දෙයක් ලබන්නට නෙමෙයි, ලබා දුන්නාට බුදුරජාණන් වහන්සේට වදින හොඳ අධිෂ්ඨානයක් ඇති කරගන්න, සත්‍ය ක්‍රියාවක් කරන්න, යහපත් සිතුවිලි ඇති කරගන්න. ඒ තියෙන ත්‍රිවිධ චෛත්‍යයන් අපිට බොහොම වැදගත්. එනිසා ඒවට අනිවාර්යෙන් අර මල් පහන් පූජාවල් බොහෝම අලංකාර පූජාවල් පැවැත්විය යුතුමයි. පවත්වා එතනින් නතර නොවන්න කියන එකයි මතක් කරන්නේ. එහෙම නැතු ඒවෙන් වළකින්න කියන එක එහෙම නෙමෙයි. ඒව කරන්න, ඒව මහා අසදෘස මහා දාන දෙන්න, මහා පූජා පවත්වන්න, පළතුරු පූජා පවත්වන්න, පිච්චු පිච්චු මල් පූජා, රෝස මල් පූජා, අරලිය මල් පූජා, විවිධ වර්ණ පූජා, පහන් පූජා හැම දෙම පවත්වන්න එතනින් අතර නොවන්න. එහෙම නෙමෙයි අර මට තියෙන ශ්‍රද්ධාවට මම කියන්නේ 84,000ක් නෙමෙයි. මම එකතරේම ලෝකෙම්පත් වෙන විබුලි බුබුලු ටික පූජ කරන්න ඕ සන්තෝෂයි. හේම් මදි ලෝකෙම පහන් හැම ගෙදරකම පත්තු කරලා පූජ කරන්න පුළුවන්. හේත් මදි. ඒ නිසා එහෙම පූජාව නැහැ කියන්න මේ පාත්තන්න. හැබැයි ධර්ම අවබෝධයට අනිවාර්යෙන්පත් වෙන්න ඕන. අර වගේ දේවල් ණය වෙවි කරලා නම් ඒව ඔස්සේ ලොකු දෙයක් ලබන්නට පුළුවන් කමක් වෙන්නේ නැහැ කියන එකයි කියන්න වෙන්නේ ධර්මයට යොමු වුණේ නැති වුණොත්. ඒ නිසා බුදුහාමුදුරු මතක් කරනවා සමහර අය එනවා මගේ ළඟට පොතු බලවගෙන යනවා. සමහර අය එනවා මගේ ළඟට කෝල කඩාගෙන යනවා. සමහර අය එනවා මගේ ළඟට එලේ හූරගෙන යනවා. ගහක් ළඟට ගියහම කරන වැඩනේ. සමහර අය එනවා අරටුව අරගෙන යනවා. අරටුව ගන්න කෙනෙක් වෙන්න ඕන නේ. දැන් අපිටත් මෙහෙටත් එහෙමයි. සමහර වෙලාවට එනවා කුල කඩාගෙන යනවා. පොතු ගලවගෙන යන්නේ. එවේ ගලවගෙන යන්නේ. එහෙම නැත්නම් අරටුව හරය ධර්මය ගන්න. එනයි. ඒ නිසා අරටුව ගන්න එකයි වැදගත්. ධර්මයේ තියෙන හරපද්ධතිය ගැන කියවෙදගා. ඒ අරටුව ගැන හොයන්නේ පරිප්‍රඥාවත්. සමහර අයට ඒක වැදගත් නේ. මාවත්‍රි විරෝධ රතේකින් හරි රැගෙන යන මිනිස්සයට එයාට වැදගත් එයාගේ රුපියල් 100. රුපියල් 100ට තව රුපියල් 20ක් විතර තියලා දුන්නහම ඔළුවත් පාත් කරලා ස්තුති කරනවා. එයාට වටින්නේ සල්ලි. හැබැයි මේ මිනිස්සයා දන්නේ මේ පිටිපස්සේ ඉන්න කෙනා ළඟ තව කොච්චර අරටුවක් තියනවද, මේ අරටුව මට ගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා එහෙම දෙයක් එයාට පේන්නේ. ඒ නිසා තමයි මේ ලෝකෙ මිනිස්සු ලෝකෙ දකින්නේ නැහැ. හරි අන්දයි කියන්නේ ඒකයි ප්‍රශ්න. පුතර්ජන භාවය හරි මුතුයි අන්දයි. මේ මතු පිට තියෙන දේවල් විතරයි බලන්නේ, දකින්නේ, තේන්නේ. ගැඹුරු බුද්ධිය තියෙන්න ඕන. නමක් තේරුම් ගන්න. ඒසහා හොඳ අවදියෙන් ඉන්න ඕන. සුනාත අවදියෙන් බලන්න ඕන. ඇඟිලා වගේ නෙමෙයි හදේ එඩිටර්. දැන් අපි මට මතකයි මම ගොඩාක් අර ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සාමෙන් වහන්සේලාට හෙමින් කතා කරන ගතියක් තිබුණා ඒ දවස්වල. ඒක හැදුවේ හාරිස්පත්තුවේ ආරේවංශ අලංකාර හම්බුරු. බොහොම නැමි නැමි යමක් කියනකොට හෙමින් මොකද්ද කරන්නේ? හරියට ඔළුව ගෙලින් තියලා කොණ්ඩ ගෙලින් තියලා කියන දේ කනට ඇහෙන්න කියනවා කියලා දවසක් මට මතක් කරා. එදා ඉඳලා මමත් හමුදාකාරයා වගේ කියනවා. සයින්ස් මම බලන්න වඩිනවා. වැඩම කරලා එන්නේද? ආ හොඳයි. ගිහින්නේ. ඉඳාගෙන නේ. ඒවම නෙමෙයි. ඉතින් ඒ නිසා මම හයියෙන් යමක් කියන්න පුරුදු වුණා. එහෙම කියනකොට එකින් අදහස් කරා. මේ ඕන ඕන වැඩි ඒ ශ්‍රද්ධාව ගෞරවයේ කියන තැන නෙමෙයි. තියෙන්නේ. ඉතින් අතවසේ මේකෙම තවෙන්න ඕන. දැන් හාමුදුරන් වහන්සේ ඔය වටේ මෙහෙ විදගෙන යද්දී පාට නතර වෙලා එහෙම නැත්තම් වදින්න සුදුසු මට්ටමක නැත්තම් ඒක වන්දනා කරන්න හරියන්නේ එපා. මොකද මං අහක බලාගෙන යන වෙලාවක බෙල්ල පෑගෙන්න පුළුවන්. දවසක් එහෙම වෙන්න ගියා. මම එක්කෙනෙක් එක්ක කතා කර කර ඉඳලා මං ඉස්සරහට අඩියක් තිබ්බා. තව උඩ බෙල්ල පෑගෙනවා. අර කෙනෙක් ඉස්සරහ වැදින වැටල මං දැක්කේ නෑ. එක්ක මං වැටෙනවලු ඉස්සලා. නැත්තාරගෙන පෑගෙනවා. ඉතින් ඒ නිසා මේ සුදුසු මට්ටමක් එනකන් ඉන්න වන්දනා කරන්න ඕනේ කියන එක මේ ධන ගහන්නව එපා. තමන්ගේ හදවතේ තියෙන ගෞරවය ප්‍රකාශය පළ කරන්න. නේ? ඒක පළ කිරීම පමණක් ඒක ඇති. ඒක හිත නැමීමෙන් දැත් එකතු කරලා ඒත් ඇති. කරදරයක් නොවන්න. හරම වුණාම හරි කරදරයක් වෙනවා. ඒක බෙල්ල පෑගෙන ඒක මට යන ගමන යන හැම වෙන්න බැරි වෙනවා. ප්‍රමාද වෙනවා. ඒ නිසා හිම කරන්න බා. ඒසයි ගෞරවය මොන තරම් විද්‍යාත්මක කරන්නේ. දැන් මේ පුටුවල වාඩි වෙනවයි කියන්නේ. මේක ඕස්ට්‍රේලියාවවත් කරන්නේ නැහැ. ඇයි? ගතානුගතික බිම දාලා වාඩි කරලා තියෙන හරි අමාරුයි ඉන්නේ දවස් පුරා. මේ සුදු පහසු සංසාර. ඒවා ලෝකෙ වෙනස් කරගන්න ඕන. පහසුවෙන් ධර්මය අහන්න අවකාශය සැලසෙන්න ඕන. ඒකට අපිට ධර්ම අවබෝධය කරන්න පුළුවන්. ධර්ම අවබෝධය කරගන්න බැරි වෙලා තියෙනවා නම් යම් කෙනෙකුට ඒකට හේතුව තමයි තමන්ට තමාව දැකගන්න බැරි කම තමයි. මොකද හේතුව? තමන්ට තමාව දැකගන්න බැරි කම. තමන්ට තමාව දැක ගන්න පුළුවන් මට්ටමකට තමන්පත් වුණොත් තමන්ට හැකියාව තියෙනවා. සත්‍ය අවබෝධ කරගන්න. තමන්ට තමාව දැක ගන්න පුළුවන්කම ලැබුණොත් කවද කරේ? දැකගත් අය ඉන්නවා, ඒ වගේම දැක ගන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා. තමන්ට ඇත්තටම දැක ගන්න පුළුවන් කොහොමද? තමන්ට තමාව දැක ගන්න ලැබුණොත් ඇත්තටම මොනවද දැක ගන්න පුළුවන්? තමන්ට තමාව දැක ගන්න පුළුවන් වුණොත් මොනවද දැක ගන්න පුළුවන්? අපේ මහත්මයාගේ අදහස මොකක්ද?
ඔව්.
දේවල් කියලා නෑ. ඔව්. තමන්ට තමා දැක ගන්න ලැබුණොත් මොනවද දකින් ලැබෙන? අපි හිතමුකෝ අපේ පුජ්‍යලෙක් කියමුකෝ. එහෙම නැත්නම් හටක් කියමුකෝ. මොනවා හරි දෙයක් අපි දැක ගන්න ලැබුණොත් එහෙම අපේ අපිට දැනෙන දේ, අපිට හිතෙන දේ මෙන්න මේකයි. දැන් අපි හිතමුකෝ අපිට ගඟක් දැක්කහම මොකද හිතෙන්නේ? මොන වගේ දෙයක්ද ගඟක් කියලා ඔබට පේන්නේ කියලා අපිට අහන්න පුළුවන් නේ. ඒ වගේම ඔබට ලස්සන මල් උද්‍යානයක් දැක්කහම මොන වගේ දෙයක ඔබට පේන්නේ, මොන වගේද ඔබට ඒක දැනෙන්නේ කියලා අහන්න පුළුවන් නේ. ඒ වගේම තමන් තමාව දුටුව දවසට තමන්ට මොනවද පේන්නේ, මොනවද දැනෙන්නේ, මොනවද හැඟෙන්නේ වගේ කියන අදහසක්. ඒ කියන්නේ දැක්කේ නැති කෙනෙකුට උපකල්පනය කරන්න පුළුවන්, දැකපු කෙනෙකුට මේක හිතා ගන්න පුළුවන්. තමන්ට තමාව මුණ ගැහුණු තමන්ට තමාව දැක ගන්නට අවකාශය සැලසුණු තමන්ට හැඟෙන දැනෙන දැනීම මම හැම දෙයකම මොනවා හරි නිසදසක් ලියන්න, එහෙම නැත්නම් අර ශ්‍රේෂ්ඨ කියමනක් කියන්න උත්සාහ කළා. එහෙත් නිර්වචනය කරගන්න බැරි වෙච්ච එකම එක කාරණාවක් තියෙනවා. ඒ තමයි ජීවිතය කියලා කියන්නේ මොකක්ද කියලා. සමහර අය නම් ඔබට නිර්වචන ලබා දීලා තියෙනවා, ජීවිතය කියන්නේ මායාවක්, ජීවිතය කියන්නේ සිහිනයක්, ජීවිතය කියන්නේ මට ඒ මාර්ථයක් මදි වුණා. ඒ වගේ අත්දැකීම් මට අතර වෙන්නේ නැහැ. ඕ ඊට වැඩි දෙයක් ඕනේ කියන අදහසක් තියෙනවා. ඉතින් කල්පනා කරලා කරලා බැලුවා, තාම ඒකට වචනයක් නැහැ. කොහෙද ඒ තමන් ඉන්න තැන ඉඳගෙන බලද්දී එහෙම වෙන්න පුළුවන්. නමුත් තාම ඒකට උත්තරයක් නැහැ. අවසානයේ මම අදහස් කරා ලියලා තියෙන පොත බහර ගන්නක ජීවිතය කියන්නේ සියල්ල කොහොම හරි. නමුත් ඒකත් මදි. ඒ වචනේ ඒක අර්ථවත් නැහැ. මම ඒක තව වචනයකට එකතු කරලා පස්සේ මම ලියලා තිබ්බා. පැහැදිලිව තියෙන තව තැනක ලියලා ජීවිතය හමු වුණාම එතෙන්දි දැකගන්නේ දැනගන්නේ ජීවිතය කියලා එකක් නැති බවයි. ජීවිතේ මුණ ගැහෙනකොට ඒ හමු වීමේදී හඳුනගන්නේ අවසාන ජීවිතය කියලා දෙයක් නැති බවයි. එතකන් තිබුණ ජීවිතය කියලා දෙයක් තිබුණා. ජීවිතය කියලා කුමන හෝ ආකාරයක උපමා කළ හැකි නිදර්ශනයක් පත් කරන්න පුළුවන්, දර්ශනයක් ගේන්න පුළුවන් දෙයක් තිබ්බා. නමුත් අපි ඉහළටම උපරිමයට ගමන් කරනකොට තාම පැහැදිලිව අපිට අවබෝධ වෙනවා ජීවිතය කියලා දෙයක් සෙව්වා, ජීවිතය කියලා දෙයක් මුණ ගැහුණා, මුණ ගැහෙනකොට තේරුණේ ජීවිතය කියලා දෙයක් නැත. ඔව් ඒක අවබෝධයක් සමග තමයි තියෙන. මම හිතන්නේ අර මම 2002 වගේ කාලේදී ඒ ලියපු පත්‍රිකා වගේක් තියෙන ඒ කොළවල තියෙනවා, සඳහන් වෙලා තියෙනවා. ඒගේ මුණ ගැහිම කවදද හරි ඔබට දැනුනොත් අපිට ඇවිල්ලා කියන්න. මේ අවබෝධයේ දර්ශනය එතෙක් ඔබ නහම සවාගෙන යන අහන්නන් වාලේ අහලා කියන දේවල් අහගෙන ඉඳලා බෑ. අහන දේ විමසන කෙනෙක්ම වෙන්න ඕන. නුවණ වැඩෙන්නේ විමසද්දි කරුණු. හොඳින් අසද්දි විමසමින් අසද්දි. මගේ මනසින් නුවණින් සම්පූර්ණයෙන්ම විමසනවා නෙමෙයි, තමන් තමන්ගෙන්ම විමසමින් අසද්දි තමයි නුවණ වැඩෙන්නේ. ඔව්. එහෙම තියෙනවා සමහර පොල් ගෙඩි වුණත් නේද, මෝරලා හොඳට වේලිලා කොප්පරා වෙලා තියෙන ගයේම දිස වැටෙන්නේ. සමහර ධර්මඥානෙන් හොඳට උපදින උපදුනාට ඒගොල්ලෝ තරනේ ආලෝකමත් වෙන්නේ. ඒ නිසා ඒ එක මොහොතකදී හැබැයි වැටේ. සමහර අය ගෙඩිය වැටෙන ඒ දහේ තියෙනවා අත් වෙනදින නේද? ඔක්කොම දන්නෝ ඒ තහම ගෙඩිය බිමට වැටුන්නේ නැහැ, නිදහස්ුන්නේ නැහැ කියලා කියනවා. එහෙම තමයි. සමහර ඉතින් කුඩාම කාලෙම අවබෝධය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අප්‍රමාදීව කරන්න ඕනේ. මේ කැපවීම කරන්නේ එක දිගට දිගට යනකොට ආත්ම සෙනෙහ ඇති වෙනවා. ආත්ම සෙනෙහයත් එක්ක මරණ බියක් ඇති වෙනවා. මරණ බිය ඇති වෙනකොට පස්සට වෙනවා. ගොඩාක් අය ඕනම දෙයකට කොමටම බය නැහැ, හැබැයි මරෙන්න බයයිනේ නේ. මැරෙන්න බය නේ. එතකොට ඒ නිසා ඒ ඇත්තට පුළුවන්කමක් හම්බෙන්නේ නැහැ. නැහැ, ඒක විවිධ දෝෂ කියන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම දෝෂ නිවාරණය කරන එකම ඖෂධය තමයි අපේ මහත්යත් ඇතර තියෙනවා නේද? කල්යාණ මිත්‍රත් සේවනය සහ සද්ධර්ම ශ්‍රවණය කියන කාරණා මේ දෙක තියෙන්න ඕනේ පුදුම. ඔව්. එනවා. සේවනේ එනවා. ඒ එකම ටික කාලයක් හරි අසාගෙන ඉද්දි හරි යාටම පෙළඹීමක් ඇති වෙන මේවා මීට වඩා ගැඹුරු කරුණු නේද කියලා. ඊට පස්සේ සම්මර්ෂණය. වර්ෂණයනේ පටන් ගන්නවා සම්මර්ෂණය. ඔව්. ඔව්. ඒක එහෙම තමයි. නම් ඒක වරදකුත් නැහැ. මොකද ඒ වයින් තුලින් තමයි ලිවීම වරදකුත් නැහැ. නමුත් සමහර විට ලියන්නේ නැතුව ඊට වඩා ඒ ශක්තියත් අවධානය කරා යොමු කළා නම් වේගවත් වෙන්න පුළුවන්. ප්‍රවෘත්තමක් කියනවා නේ. ඒක වෙන්න පුළුවන්. නමුත් කමන්නේ කොහොම හරි ආවනේ නේද? කොහොම හරි තියෙගොඩන ඒක ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. දහස් වරක් වැරදුනා කියලා නෙමෙයි, දහස් වරක් ඉගෙන ගත්තා කියලා අපි හිතුවාම හරි පස්සේ තමයි තේරෙන්නේ ෂෝට් කට් අර කට් මේ කට් ඔක්කොම පේන්නේ পেපර් එක ආවට පස්සේ නේ ආලියුවට පස්සේ මෙන්න ආවට පස්සේ පේනවා পেපර් එක ෂා මේක මෙහෙම මට ලියන්න තිබ්බේ අර අතනින් මේක මෙහෙම දාන්න තිබ්බේ මෙතන මේ මන් දැම්මේ නැහැ ඒකනේ වැඩි කියලා ඔක්කොම පේන්න පටන් ගන්න හැබැයි කමන්නේ කොහොම හරි විභාගේ පාස් නම් කමක් නැහැ ඒ නිසා පස්සේ ගොඩාක් අඩුපාඩුකම් පේනවා තමන් මෙච්චර කාලයක් ඉර වෙලා හිටේ පස්සේ තමන්ට දුක හිතෙනවා අයියෝ මම මේ වගේ පොඩි දැනක නේද ඉර වෙලා සිටියේ කියලා නමුත් වාහනේක වුණත් එහෙමනේ පින්නතේ පොඩි එක තැනක වයර් පද්ධතියක් අක්‍රිය වුණාම මුළු වාහනේම නතර වෙනවා එක කාරණයක් නැතිවීමෙන් සියල්ලම ප්‍රයෝජනෙට ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා ඒ නිසා ඔබ තුල සියල්ල සම්පූර්ණ ඇති. ඉතින් මදිනම් ඒක හදා ගන්න ඕන. දැන් අපේ වාහනයත් පණ ගන්නේ නැතුව තියෙනවනේ. ඉතින් මම බල බලා හිටියා ඉතින් හරියන්නේ අනුන්ගේ වාහනයකින් අල්ලලා ඔක දවසක් දෙකක් පණ ගන්නවා ගත්තා. පස්සේ හරියන්නේ තමන්ටම කියලා මේකට බැටරියක් දා ගන්න ඕනේ කියලා කල්පනා කරලා බැටරියක් දැම්මා. ඒ වගේ සමහර අයගේ ඉතින් අර ඒ අවදිය සිද්ධ වෙන්නේ නැති වීරිය අවශ්‍ය කරන පවය එක බලය නැති නිසා. ඒ බලය එකතු කරගන්න ඕන. හොඳට බලන්න තමන්ගේ අඩුව දකින්න කෙනා තමයි ඒ අඩුව හදාගන්නේ. අඩුපාඩුකම් ගොඩක් දැකගෙන ධර්මයේ අහනවා නම් ඒ අඩුපාඩුකම් වේගෙන් එයාට හදාගන්න පුළුවන්. ඔව් ඒ නිසා කච්චාවක් ඉතාම අපි සරලව බොහොම hina ඒක සිද්ධ කළාට ලොකු දෙයක් අවදි කරන්න අපි උත්සාහ කරනවා බොහෝ දෙනා hina වුණාට මම ඊට වඩා වෙනස් විදියක බලාගෙන ඉන්නවා ඒ ඇත්තගේ කොහොමද සංවර්ධනය දියුණුව ඇති කරගන්නේ කියලා ඉතින් ඒ නිසා මේක බොහොම ගැඹීර ධර්මයක් ඒ නමුත් සරල දෙයක් ගම්මීරයි නමුත් තේරෙන්නේ සිවුම් වැඩි නිසා එනිසා විශේෂ නුවණකින් විශේෂ ඇත්තකින් තමන් දිහා බලන්න ඕන බලලා ඒක අවබෝධ කරගන්න ඕන දුක්වලින් බහුතරයක් දුරු කරන්න පුළුවන් අවබෝධ කරගත්තට කවදාවත් ඒක රස්සාවට ජීවිතයට ගැටලුවක් නැහැ උපකාරයක් නිසා ජීවිතයට යම් උපකාරයක් ලැබෙනවා මිසක් ගැටලුවක් නම් ඇති වෙන්නේ නැහැ විවෘත මනසින් විශ්වීය මනසින් විශ්වීය ඥානයෙන් මේ ලෝකෙ ගොඩාක් ප්‍රතිඵල ලබන්න පුළුවන් ඉතින් අපෙන් උපකාර ලබනවා නම් මේ රටේ ඉන්න රජවරු හරි ලෝක පහලකේ හරි ලෝකෙ ගොඩාක් හදා ගන්න පුළුවන් මොකද හේතුව ඒ ගැටලු ඔස්සේ අපිට දැකලා කියන්න පුළුවන් මේ වගේ විසඳුම් වලින් මේ වගේ ක්‍රියාවන් වලින් අපිට දීර්ඝ කාලීන මානව දහමක් හැටියට ලෝකය සියලු දෙනාට යහපතක් ඇති වෙන සාධාරණත්වයක් ඇති වෙන ලෝකයක් නිර්මාණය කරන්න කොහොමද කියලා. ඉතින් ඇත්තෝ අපෙන් ඉල්ලීමක් කරනවා නම් අපි එහෙම උපදෙස් ලබා දෙනවා. ඉතින් ජීවිතවලටත් තමන්ගේ සසරටත් පෞලක් හැටියටත් පුජ්‍යලිකවත් ධර්මය තාම වැදගත් ධර්මය ප්‍රමුඛ කරගන්න ධර්මය මුල් කරගන්න රජකමට වඩා රජකමක් නැහැ මේ අයට නේද රජකමක් තියෙන අය ඉන්නවා නම් මෙතන රජකමට වඩා ධර්මය මුල් කරගන්න එහෙම නැතුව මේ ඒක ලොකු කරගන්න එපා වෙන දෙයක් ලොකු කරගන්න එපා නේද යම් යම් අයට යම් යම් දේවල් නේ ලොකු එහෙම දේවල් ලොකු කරගන්න එපා ධර්මයේ තමයි ලෝකේ තියෙන වටිනාම දේ කියලා ධර්මයේ ලොකු කරගන්න නිකන් චාලිත්‍රෙට නේද කසාය පැකට් අරන් ගිහිල්ලා බුදුහාමුදුරගේ වටේ තියලා බුදුහාමුදුරට හිඹිරිසාවේ කියලා හිතලා පූජා කරනවා. සාදු නාදු දම දම්මා තමගේ කසාය පැකට් එකක් දාගෙන පොළු උඩ තියාගෙන යනවා බුදුහාමුදුරන්ට පූජා කරන්න. බුදුහාමුදුරු වැරේ කියනන් එම ආයි පාර්ලේය වනේට යනවා. මේ මිනිස්සුගේ කසායකකට බීලේ ඇති ළමට කියලා. බුදුහාමුදුරන්ට දෙන්න දෙයක් අපිට නෑ, අපිට තියෙන්නේ බුදුහාමුදුරන්ගෙන් දෙයක් ගන්න. මම උදාහරණ දක්වන්නේ මේකයි. ලෝකේ මහා පෝසතා වෙන ඔය බිල් ග්‍රේඩ් මහත්තයට රුපියල් 10ක් ගිහිල්ලා දෙනවා කසාය පැකට් එකක් ගන්න කියලා. බිල් ග්‍රේඩ් මහත්තය මොකද කියන්නේ කියලා මට කියන්නකෝ. අයියෝ මෝඩ මිනිස්සු, මට කසාය පැකට් එකක් නෙමෙයි, මට කසාය කොම්පැනියක් ගන්න පුළුවන්. ඕක තියාගන්නවා මට එපා. සමුනාසේව කසාය පැකට් එකක් අරන් ගිහිනවා කියලා කියනවද නැද්ද කියනවා. ඒ නිසා ලෝකුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියනම් කසාය පැකට් එකක් නෙමෙයි, අපි අපේ මුළු ගේම දෙනවානේ, අපි මුළු පාද්දලම දෙනවා, මුළු දේවලම ටික ඔබ වහන්සේට වැඩ ඉන්න පූජා වේවා කියලා එක වචනෙන් අපි කියනවා. ඒකයි ආයි දෙකක් තියනවාද? නැති හින්දා හොඳයි නේ, නැති හින්දා හොඳ නෙවෙයි ඇත්තෙන්ම නේද? ඒක එච්චරයි, ආයේ කිසි දෙයක් නෑ බුදුරජාණන් වහන්සේට. ඒ අචල ශ්‍රද්ධාවේ අචල ගෞරවේ නේද අපි මන්නේ? ආයේ දෙයක් නෑ අපි හැමෝම. නෑ නෑ මේක මගේ නෑ, ඒක මගේ කියලා මම කිව්වේ මොකද ඒක බුදුහාමුදුරන් පූජ වෙලා තියෙන්නේ, ඒක නිසා කිව්වේ ඒක මගේ කියලා. ඉතින් ඒක නිසා ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මමෙක් නැති තැන මගෙක් කොහෙද නේද? ඉතින් ඒ නිසා ඒ ගැටලුවක් නෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ පුජ්‍යල ස්වરૂපයක් නෙමෙයිනේ, ගුණ ස්වરૂපයක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ යමක් ලබා ගන්න, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලබා ගන්න, ඒක තමයි බුදුහාමුදුරන්ට කරන ගෞරවය. අපිට උනත් කරන ගෞරවය ඒකයි, ධර්මය ලබා ගන්න. මේ ධර්මය ලබා ගන්න අපිට මොනවත් උදව් නැති වුණාට කමක් වෙන්නේ නෑ. ඌර්ණ උදව්වක් නොකරට කමක් නෑ. ධර්මය ලබා ගන්නවා නම් අපි ආව බොහොම ශ්‍රේෂ්ඨ පිරිසක් හැටියට තමයි සලකන්නේ. ධර්මය ගන්න නැත්තම් දාන දෙදී හිටියයි කියලා වුණත් වැඩක් වෙන්නේ නෑ. සමහර අය දාන දෙනවා, දානෙට වැඩ හිටියේ නැති දෙනු තරහක් දෙනවා. ඒක හරි ප්‍රශ්නයක් නේ. ඒකෙච්චර කිසි තේරුමක් නෑ. කැමටිකින් දිව්‍ය ලෝකයේ නිර්වාණය යොමෙව පතන්න එපා. කැමටිකක් දෙන්නේ බඩ කෙරෙන්න මිසක් ඒ කිසි මේ වෙන දෙයක් පතන්න එපා. යාළුවෙකුට කැමටිකක් දීලා මොනව හරි ප්‍රාර්ථනා කරනවා, එහෙම කරන්නේ එහෙම කරන්න ඕනේ නැහැ. නමුත් යාළුවෙකුට කැමටිකක් දුන්නා වගේ නෙමෙයි, බුදු පූජාවක් පැවැත්වුවම සාසනික ධර්මයක් ඉෂ්ට කළාම ඒකෙන් ඇති වෙන ලොකු මහා පුණ්‍ය ශක්තිය, ඒක තමන්ගේ හිත කය පිට වචනේ පිටන විදියට කර්ම කර්මඵල විශ්වාසය සහ ධර්ම අවබෝධයේ තියෙන තරමට තමයි ඒක ඇති වෙන්නේ. ඉතින් තමන්ගේ ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න ඒ සියලුම ශක්තිය එකතු කරගන්න. අවදීන් බලන්න, ධර්මය ගැන ඔබ ගැන අවදීන් බලන්න. එළව එළවාම පහර දෙන්න, එළවල දාන්න තමන්ගේ මමත්වය. මමත්වය ඇති කරගෙන තියෙන තැනකට නිවැරදි ධර්මඥානීය ප්‍රඥා ඇස ධර්මයේ ආලෝකයේ සපයන්න දෙන්න. ඒක පින්නතුනේ අර අන්ධකාරයට ආලෝකය පැමිණෙන විට මා අන්ධකාරය පලා යන වාසේ ඔබේ මමත්වය එතනින් පලා යන. මමත්වය කියන්නේ මහා අවිද්‍යාසහගත ඇති කරගන්න ලද බොරු සංඥාව. බොරු විඥානය. බොරු ධර්මතාවය. ඒ බොරුව පලා යනව පින්නතුනේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අවදි වෙන විට. මමයි ගුවන් යානේ කතාව එහෙම කියනවා. ගොඩක් වෙලාවට පින්නතුන්ට මේ නිවන් දකින්නේ දැන් ඕක මම ඊයේ දවසක දේශනා කරා. දේශනා කරා මම අහුව ගුවන් යානේ කොයි පැත්තෙන්ද වාඩි වෙන්නේ කියලා. අංගෝ මේ ලෝකේ දෙයක් කරයි යන්න බෑ ගුවන් යානයට යනකොට මේ ලෝකේ තියෙන දේවල් දාලා ගිහිල්ලා වාඩි වෙන්න කියලා. කොයි පැත්තෙන්ද වාඩි වෙන්නේ? මුලින්ම කිව්වා දකුණු පැත්තෙන් වාඩි වෙනවා කිව්වා. තාය කෙනෙක් කිව්වා වම් පැත්තෙන් යන්න කියලා. මම මේ දෙකම නෑ කියනකොට එක අම්ම කෙනෙක් කියනවා මම නම් හිටගෙන යනවා කියලා. හොඳ අදහසක බස් එකේ වගේ ගුවන් යානේ වල යන එන කියන්නේ නැහැ ගුවන් යානේ හිටගෙන යනවා කියලා. මොකද හිටගෙන යන්න දෙන්නේ නැති නිසා. ඒ නිසා මේ තවන්න තේරෙන්නේ නැහැ තවම් හරියට දර්ශනානුකූලව එතෙන්ට පැමිණෙන්නේ කියලා. ඒකයි ඒ සමහරේක වරදක් නෙමෙයි. නමුත් තාමත් Taman තේරුම් අරගෙන නැහැ මේ ශරීරය මම නෙමෙයි මගේ නෙමෙයි කියලා තේරුම් අරගෙන නැහැ කියන එක තමයි එකෙන් වැටහෙන්නේ. තාමත් මේ අසකරණාසේ දිව ශරීරයේ ඒවට ගෝචර වන අරමුණු මම මගේ ආත්මය. මොනතරම් වේදනාවක් ඇද්ද පින්නතුනි. ඒ හැම පැත්තකින්ම එන දේවල් හිතේ ඇනෙන්න පටන් ගත්තාම හිත පිච්චි පිච්චි දෙවි දෙවි ගිනි අරගෙන දුක් වෙනවා. මේ සංසාර දුක බුදුහාමුදුරුවෝ පෙන්නනෝ රාජ දඩුවමකට වැඩි වේදනාකාරී කියනවා, දුක්බරයි කියනවා. මමත්වයෙන් යුක්ත මිනිස්සෙක් මහා පිච්චි පිච්චි ඉන්නේ. පව්. දැවිල දැවිල පිච්චිලා පිච්චිලා හෙම්බත් කළා සමහර අයගේ සිත්. ඒ නිසා ලොකුම ධනය වෙන ලොකුම සම්පත වෙන ධනය ඔබ රැස් කරගෙන ඔබ පවත්වාගෙන යන්න. මොකද මට ශ්‍රද්ධාව කියන ධනය තියෙනවා, ප්‍රඥාව කියන ධනය තියෙනවා, අධ්‍යාත්මිකව සිල්වත් බව කියන ධනේ තියෙනවා. ඒ කියන්නේ හදවතට විරුද්ධ වැඩක් කරලා එයා සිතට විරුද්ධව කටයුතු කිරීමක් කරලා නැති නිසා හදවතේ හටගත්ත සීලය තියෙනවා, සීල ධනේ තියෙනවා. ඉතින් ආත්ම සංවේදී මිනිස්සු බිහි වෙන්න ඕන ආගමිකය නොවේ. ආත්ම සංවේදී මිනිස්සු වැරදි කරන්නේ නැහැ. වරද දුෂ්ට සහගත දේවල් කරන්නේ නැහැ ආත්ම සංවේදී මිනිස්සු. මොකද එයාට තේරෙනවා හොඳ දෙයක් කරන විට හොඳ දෙයක් දැනෙනවා, නරක දෙයක් කරන විට නරක දෙයක් දැනෙන නිසා නරකක්ම කරන්න නැතුව හොඳ දෙයක්ම කරන්න කල්පනා කරනවා. එයාට ලැබෙන නිදහසින් තමන්ගේ ජීවිතේ හොඳින් කළමනාකරණය කරගන්න හැකියාව ලැබෙනවා. මිනිස්සුන්ගේ තණ්හාවට උදව් කරලා අවසන් කරන්න බෑනේ. දරුවන්ගේ වේවා. දරුවන්ගේ තණ්හාව පුරවල ඉවර කරන්න පුළුවන්ද? බෑ. ඕනගේ වේවා, මහත්යේගේ වේවා, තියෙන ආශාවල් අවශ්‍යතාවල් තණ්හාවල් පුරවන්න පුළුවන්ද? බෑ. පුරවන්න බෑ. ඒ නිසා අපිට හැකියාව තියෙන්නේ අපේ ධර්මයෙන් සිත පුරවාලන්න පුළුවන්. ඒෙන් අදහස් වෙන්නේ නෑ අපි වෙන ටැග් එකක් දෙන්නේ නැහැ කියන එක නේ. නමුත් අපි දැයක ලබන්නේ නැහැ කියන එකත් අදහස් වෙන්නේ නැහැ. නමුත් ඒ අතර නෙමෙයි අපේ ජීවිතේ තියෙන්නේ. කියන්නේ ගේදොර ඉඩකඩම් යාන වාහන අතර නොවේ අපේ ජීවිතේ පවතින ඊට වඩා උසස් මට්ටමක. නැත්තම් ඒව ආත්මය කරගත්තොත් එහෙම ඔව් ඒව ආත්මය කරගත්තොත් එහෙම ඒවයි ඒ රසයේ නිවැරදි ආකාරයේ භුක්ති විඳින්න අපොහසුත් වෙනවා. ඒ ආත්මය කරගන්න නැති වෙනකම් ඒ ඇත්තන්ට ඒ වගේ රසය වටිනකම භුක්ති විඳින්න හැකියාව ලැබෙනවා. හිතල පැටලිලා ඉන්නවා නම් කවුරු හරි එකක් තමයි එතන මමත්වයේ පෙන්눔 කරනවා. ඊළඟට ඒ මමත්වයේ විසින් තව දෙයක් පටලවගෙන ඉන්නවයි කියලා මමත්වයටත් නිකන් ඉන්න බෑනේ. එයාටත් නිතරම පැටලෙන්න ඕන. පැටලෙන්නේ නැතුව මමත්වයට ඉන්නත් බෑ. ඒ නිසා මමත්වයක් කරන්න මොකද හැමතිස්සෙම කොහේ හරි ගිහිල්ලා පැටලිලා ඉන්න කූඩල්ල වගේ තමයි. කොහේ හරි ඉන්නලා එයාට ලැබෙන්න ඕන. එතකොට යමක් බැඳිලා තියෙනවා නම් ඒ බැඳීමේ ප්‍රමුඛ කාරණය තමයි තමන්ගේ තියෙන මමත්වය. දැන් මේ පින්වතුන්ට පැහැදිලි කරලා තියෙන නිසා ධර්මයේ ගැළවීම කිසි ගැටලුවක් නැහැ. පින්වතුන් දන්නවා මොකද්ද මේ ප්‍රතික්ෂේපයෙන් තොරව කරන ගැළවීම කියලා. ප්‍රතික්ෂේපයෙන් තොරව නිදහස් වීම. ප්‍රතික්ෂේපයෙන් තොරව ගැළවීම මොකද්ද කියලා දන්නවා. ඒක දැනගෙන ඒ ධර්මානුකූලව ඒ තමන්ගේ මනස නිදහස් කරගන්න එක කරන්න මහන්සි වෙන්න. මේක කියලා දෙන්න බෑනේ. මං කිව්වේ පින්වතුන්ට මුලින්ම දේශනා කරේ මොකක්ද? වචන ඔක්කොම බොරු. ඒ බොරු වචන වලින් තමයි පින්වතුනේ මේ නිවන් මාර්ගය තනන්නේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරන දේශනා ප්‍රාතිහාරය. දේශනා ප්‍රාතිහාරයක් කියලා. බොරු වචන වලින් කොහොමද මේ ධර්මය කියන්නේ? ඊළඟට පින්වතුනේ ඊට වඩා අපන් පින්වතුනේ බුදුහාමුදුරන්ගේ ප්‍රාතිහාරය. මේ ධර්ම අවබෝධය කර ගැනීම සම්බුත්ඥාණයෙන්ම බොරු ඉන්ද්‍රියන් වලින් සත්‍ය අවබෝධ කර ගැනීම. තේන බොරුවක් පෙන්වන ඉන්ද්‍රියන් වලින් සත්‍ය අවබෝධ කර ගැනීම. හැබැයි බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඉන්ද්‍රියන් බොරු නෙමෙයි. ඉන්ද්‍රියන් සත්‍යයි. ඊට පස්සේ බුදුහාමරණ ඇත්තට පේන්නේ ඇත්ත. හැබැයි බොරුව තියෙන තුරු ඒකට අපි කියන්නේ බොරු ඉන්ද්‍රියම් කියලා. හැදෙන්නේ බොරුව නැති වුණාම කියන්නේ කියලා. ඇඳුමක් උනත් එහෙම කිලිටි තීද්ද කියන්නේ කිලිටු ඇඳුම කියලා. පිරිසුදු වුණාම අපි ඒකට කිලිටු ඇඳුම කියන්නේ නෑ. ඒ නිසා බුදුරජාණන්සේගේ ඉන්ද්‍රියන් පවිත්‍ර වුණා, පිරිසුදු වුණා. ඊට පස්සේ පිරිසුදු ඉන්ද්‍රියන්. නමුත් සිද්ධාර්ථ කුමාරයන්ගේ කාලේ තිබුණේ මොකන්ද? බොරු ඉන්ද්‍රියන් ටික. ඒ බොරු ඉන්ද්‍රයන් වලින් සත්‍ය අවබෝධ කරගන්න, බොරු වචන වලින් සත්‍ය අවබෝධ කරගන්න. ඒ නිසා මේක තාතිහාරය. දැන් මේ පින්නතුන් නම් අහන්නේ නවක ඉන්න අය නම් අහගෙන 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 ඉඳලා කියනවා හාමුදුරුව කරන්න මුකුත් කිව්වේ නෑ නේ අපිට. ඒ කියන්නේ හාමුදුරුව බණ ටික ගිහිල්ලා කියලා ඉවර වුණාට පස්සේ හිතනවා මේ ඇත්ත හාමුදුරුව දැන් කියයි අපිට ලෙෆ්ට් රයිට් කියන්න කියයි. එහෙම නැත්නම් 1 2 3 කියලා මනින්න කියයි, ගණන් කරන්න කියයි, දැන් මෙතන හුලං බලන්න කියයි, ඔහොම කියයි කියලා හිතන්නේ. මම ඔය හුලං ගහින් කරන්නේ. ඒ නිසා Taman ඔය තේරුම් කරගන්න උත්සාහ කරන්න ඕන. මේ සමස්ත දේශනාව තුළ දෙයක් තමන්ට කරන්න ඕන දෙයක්. තමන්ට අවබෝධ කරගන්න ඕන දෙයක්. කසායක් වගේ තම්බල මේක හරියට බොන්න. එතකොට තමන්ට තේරුම් වෙයි. මොකද්ද ධර්මය කියන්නේ? කොහොිට වඩාන මට බෑ. නේද? බුදු කෙනෙකුට නම් ඒ හැකියාව ඇති. වචන ගොඩක් ඕනේ එක වචනේ නිවන් දකින්න පුරුදු වෙන්න. වචන පස්සේ යන්න එපා. දේශනා අහන්න, විනෝදෙට ගිහිල්ලා අහන්න, ධර්ම කරුණු දැනගන්න අහන්න. නිවන් දකින්න ඕන නම් එක වචනේ නිවන් දකින්න. සබ්බේ සංඛාරානිච්ච කිසිම සංස්කාරකයක් නිත්‍ය කරගන්න එපා, බැඳෙන්න එපා, අල්ලගන්න එපා, සඳව ගන්න එපා. සබ්බ සංඛාර සමතෝ, සියලු සංස්කාරකයන්ගේ සමතය තමයි සංසිධීම තමයි අනිත්‍ය කියන්නේ. අනිත්‍ය කියන්නේ නොඇලීම, අනිත්‍ය කියන්නේ නොබැඳීම, අනිත්‍ය කියන්නේ දෙයක්, වස්තුව, ඒකකයක්, සංකල්පයක්, දෘෂ්ටියක් නොවේ. ඉතින් මගේ වටිනාම උපන්දිනය දවසේ සහභාගී වෙලා අනුශාසනා ලැබුවට ජීවිතේ අවබෝධ කරගන්න මහන්සි වෙන හැම දිනකටම මේ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලාපොරොත්තු මුළු මහත් ලෝකෙම සතුටෙන් ජීවත් වෙනවා දකින්න, අවබෝධයෙන් ජීවත් වෙනවා දකින්න. හැම දිනකටම තෙරුවන් සරණයි.